අයිබෝන් තෙරුවන් සරණයි. සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි මාස කිහිපයක් තිස්සේ පවත්වාගෙන ඉන්න මේ සුසංහිත වැඩසටහන් මාලාවේ 6 වෙනි වැඩසටහන තමයි අපි මේ මොහොතේ ආරම්භ කරන්න යන්නේ. මේ වැඩසටහනක් මා වැනි පුද්ගලයෙක් විසින් මෙහෙවීම කිසියම් ආකාරයක අභියෝගයක් වුණා. හැබැයි නිතරම අපේ උපුල් නිශාන්ත ගමගේ අපේ කල්‍යාණ මිත්‍රයා අපේ ගුරුතුමා නිතර උපදෙස් දුන්නා මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ කරගෙන යන්න ඕනේ කියලා. ඒ අතර විශේෂයෙන්ම මා බොහොම නිදහසේ කතා කරන්න කැමති පුද්ගලෙක්. ඉතින් නිල්ලම්බර ගැලපෙන ආකාරයට කතා කරන්න උත්සාහ කරනවා, සංනිවේදනය කරන්න උත්සාහ කරනවා. ඒ අතර මේ 6 වෙනි වැඩසටහන අද ටිකක් වෙනස් ආකාරයක වැඩසටහනක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඔබට මතක නම් ඔබ කියවුවා නම් අද මාතෘකාව ප්‍රමුදිත ජීවිතයකට භාවනාව. දැන් අපි හැමෝගෙම අරමුණ තමයි සතුටින් ඉන්න එක. අපි උදේ පාන්දරම නැගිටලා කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ අද මගේ ජීවිතයේ අවාසනාවන්තම දවස වෙන්න කියලා. අද මගේ ජීවිතයේ සතුටුදායකම දවස වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාවත් එක්ක නිින්දෙන් ඇහැරෙන අපි ජීවිතයේ සමහර වෙලාවට සමහර දවස්වල කිසියම් ආකාරයේ අසතුටු වීම, කඩාවැටීම්, දුක් වීම තියෙනවා. මෙන්න මේකම තමයි ජීවිතයේ දවස ගත වෙන්නේ. මේ සඳහා ධර්මයෙන් ලබා ගන්න පුළුවන් පිටුහල මොනවද? මේ ගැන අපි දැනුවත් විය යුත්තේ කෙසේද? මෙන්න මේ ගැන තමයි අපි අද කතා කරන්න හිතුවේ. මම හිතන්නේ ඉතාමත්ම සුදුසු මාතෘකාවක්. මේ කාල සීමාවට පමණක් නෙමෙයි සියලුම කාල සීමාවන්ට සුදුසු මාතෘකාවක්. ඉතින් ධර්මලැබී කල්‍යාණ මිත්‍රවරුනි, මට තියෙන බොහොම අහිංසක අතීත කතාවක්. මේක මගේ කතාවක් නෙමෙයි, මේක නිර්මාණයක්. මේ නිර්මාණේ පැහැදිලි කරොත් මේක සිද්ධ වෙන්නේ බොහොම අතීතයේ දෙවියන් විසින් ලෝකේ පාලනය කරන කාලේ. මේක සැබෑ නිර්මාණයක් නෙමෙයි. හැබැයි මෙහෙම කතාවක් තියෙනවා සාමාන්‍ය පුද්ගලයන් අතර. මිනිස්සුන්ට සතුට වැඩි වුණාම ඔවුන් සතුටින් උමතු වෙනවා. සතුටින් උමතු වුණාම ඔවුන් මත්තෙන්ද ගිජු වෙනවා, කාන්තා ඇසුරට ලොල් වෙනවා. ඉතාමත් සරල භාෂාවෙන් කිව්වොත් මිනිස්සු පිස්සු කියන්න පටන් ගන්නවා. මෙන්න මේම පරිසරයක දෙවියන් වහන්සේලා තේරුම් ගත්ත දැන් මේ ලෝකේ බොහොම නරක තැනක් බවට පත් වෙලා කියලා. පිස්සන් කොටුවක් බවට පත් වෙලා කියලා. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ දෙවිවරු තීරණය කරා මේ සතුට මිනිස්සු ගාව වැඩියෙන් තියෙනවා, මේක අරන් ගිහලා හංගන්න ඕනේ කියලා. දැන් මේ වෙලාවේ එක දෙවි කෙනෙක් කියනවා අපි මේක සංගවමු මේ අහස උඩ. එතකොට අනාගතේ බලන තව දෙවි කෙනෙක් කියනවා නෑ නෑ එහෙම කරන්න බෑ. අනාගතේ මිනිස්සු රොකට් කියලා જાතියක් හදනවා, රොකට් හදාගෙන උඩට ගිහිල්ලා වෙලා ওই සතුට හොයා ගන්න පුළුවන්. තව දෙවි කෙනෙක් කියනවා අපි මේක සංගවමු මුහුද යට, මුහුද පතුලේ සැඟවුවාම කාටවත් හොයාගන්න බැරිය කියලා. හැබැයි තව දෙවි කෙනෙක් කියනවා නෑ 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 අනාගතේ මිනිස්සු හදන සබ්මැරින් කියලා යාදියක්. ඕය සබ්මැරින් වලින් ගිහිල්ලා මුහුද යට තියෙන මේ සතුට හොයාගන්න පුළුවන්. ඒ අදහසත් ප්‍රතික්ෂේප වෙනවා. ඊට පස්සේ තව දෙවි කෙනෙක් කියනවා අපි මේක පොළවේ උසම තැන සංගවමු. තව දෙවි කෙනෙක් කියනවා නෑ නෑ එහෙම හරියන්නේ නෑ, මිනිස්සු අනාගතේ නගිනවා කඳු ඉහළම කන්දරත් නගිනවා. ඒ වෙලෙත් අසාර්ථකයි. ඉතාමත් පච්චාවන්ත දෙවි කෙනෙක් අදහසක් ඉදිරිපත් කරනවා. එහෙමනම් අපි සතුට සංගවමු මිනිස්සුන්ගේ හදවත තුල. මිනිස්සු සතුට සොයාගෙන යන්නේ එළියට, හැබැයි බලාගෙන තියෙන සතුට තමන් තුල. හොඳයි. මගේ පෝරිකා බොහොම දිග වුණාට කමක් නැහැ. දිග වෙන්න ඇති. හැබැයි මම හිතනවා අපි අද සතුට හොයන්න උත්සාහ කරන්න. ඒ සඳහා අපි ආරාධනා කරලා තියෙනවා සාමාන්‍ය පරිදි අපේ ගුරුතුමන්ට, නිලම්බ භාවනා මධ්‍යස්ථානයේ අපේ කල්‍යාණ මිත්‍ර ගුරුතුමන්ට, උපුල්නිශාන්ත ගමගේ මාතාට, සහ තවත් සුවිශේෂ දේශක ස්වාමින් වහන්සේ නමකට මම උන්වහන්සේ හඳුන්වා දෙන්නම් මේ අවස්ථාවේදී. දැන් මම කැමතියි අපේ ගුරුතුමා දෙසට හැරෙන්න. මේ මොකද්ද මේ සතුට කියන්නේ? අපි දන්නවා අපිට යමක් ලැබුණාම සතුට වෙනවා අපි. අපිට රසවත් කෑමක් ලැබුණාම සතුට වෙනවා. ඒ සතුටද ඔබතුමන් මේ කියන්නේ යන සතුට? මොකද සතුට ගැන ඔබතුමාගේ අර්ථ දැක්කේ?
බොහොම පිං වෛද්‍යතුමනි, හැම දිනකටම සුවදායි, සතුටුමත්, තෘප්තිමත් සන්ධ්‍යාවක්. ඔබතුමා සඳහන් කළ පරිදිම මේ මෙබඳු වැඩසටහන් අපි කාටත් අභියෝගයන්, ඔබතුමාට පමණක් නෙවෙයි අපි කාටත් අභියෝගයක්. ඒ අභියෝගයන්ට අපිට සතුටින් මුහුණ දෙන්නත් පුළුවන්, අසතුටින් මුහුණ දෙන්නත් පුළුවන්. ඉතින් අපි කාගේ අදහස, චේතනාව ජීවිත අභියෝගවලට සතුටින් මුහුණ දීමයි. ඔබතුමා හොඳ ප්‍රවේශයක් ගත්තා මේ මාතෘකාවට. මේ එළියේ තියන්න හදපු සතුටක් සහ එළියෙන් අරගෙන ඇතුලේ හංගපු සතුටක් ගැන. ඉතින් මේ සතුට තමයි අපි හැමෝම හොයන්නේ. උදේ අවදි වන මොහොතේ පටන් බොහොම ලස්සනට පැහැදිලි කළා. ඇහැරෙන්නෙම අපි සන්තෝෂයෙන් ඉන්න දවසක් හොයාගෙන පතාගෙන. හැබැයි ඉතින් අපි නින්දට යන්නේ සතුටුමත්, තෘප්තිමත් දවසක් ගත කළා කියන හැඟීමෙන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. කොහොම අවදි වුණත්, මන බලාපොරොත්තුවෙන් අවදි වුණත්, සතුට තරම් අපි ඇලිලා නැහැ, කිට්ටු වෙලා නැහැ, ආශා කරන්නේ වෙන කිසිම දෙයකට. සතුටට එක පැත්තකින් කියන්න පුළුවන් අපි සතුටට විතරයි ඇලිලා තියෙන්නේ, බැඳිලා තියෙන්නේ, අල්ලාගෙන තියෙන්නේ. වෙන මොනවත් නෙමෙයි, මිනිස්සු නෙමෙයි, සත්තු නෙමෙයි, කාර් නෙමෙයි, ගෙවල් දොරවල් නෙමෙයි, අපි ඇලිලා තියෙන්නෙම සතුටට. මේ සතුටුදායක වින්දනේ. ඉතින් ඇයි අපි එහෙම සතුටට ඇලෙන්නේ? ඇයි අපි එහෙම සතුටට ආශ කරන්නේ? මේක අපි කාගේත් අත්දැකීම. සතුට කියන අත්දැකීම අපිට ලැබෙනකොට අපි ශරීරයට නිරෝගීකමක් දැනෙනවා. සතුටින් ඉන්නකොට ලෙඩ දැනෙනවා අඩුයි, ලෙඩ හැදෙනවා අඩුයි. තියෙන ලෙඩ නිකන් සනීප වුණා වගේ ගතියක් එනවා අපි සතුටින් ඉන්නකොට. බඩගිනියනවා අඩුයි. කෑමවල රහ හොඳට දැනෙනවා අපි සතුටින් ඉන්නකොට. ඒ වගේම ලස්සන පේනවා, ඇහැට ලස්සන පේනවා, කනට මිහිර ඇහෙනවා, අනිත් අයගේ හොඳ පේනවා, සහ අපිත් උදව් කරන්න කැමති, බෙදා ගන්න කැමති, කියලා දෙන්න කැමති. අපි සතුටින් ඉන්නකොට හොඳට නිින්ද යනවා. එතන මේ සතුටත් එක්ක මිනිස්සයා අත්දකින්නේ එක්තරා විදිහකට කියන්න පුළුවන් දිව්‍යමය අත්දැකීමක් කියලා. දැන් අපි දිව්‍ය ලෝක ගැන හිතනකොට, ප්‍රාර්ථනා කරනකොට ඒ මවා ගන්න චිත්‍රයෙන් බිඳක් අපි ඇත්තටම අත්දකිනවා සන්තෝෂයෙන් ඉන්නකොට, සතුටින් ඉන්නකොට. ඒ වගේම අසතුටින් ඉන්නකොට හොඳට බලන්න, නැති ලෙඩ. ලෙඩ ශරීරයට ලෙඩ හරි ගලාගෙන එනවා අපි අසතුටින් ඉන්නකොට. ඒක හොයාගන්නත් ලේසි නෑ. බෙහෙත් වලට ලේසියෙන් සනීප වෙන්නෙත් නෑ. එක්ක බඩගිනි එන්නේ නෑ. එහෙම නැත්නම් කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නෑ. කන කෑම ඇඟට අල්ලන්නේ නෑ. මොන දේ දාලා ඉවවත් රහ නෑ. අනිත් අයගේ වැරදිමයි පේන්නේ. රස්සාවේ වැරදි. රටේ වැරදි. ලෝකේ වැරදි. තමන්ගේ වැරදි. ඒ වගේම නිින්ද යන්නේ නෑ. එතකොට මේ අසතුටත් එක්ක මිනිස්සු අත්දකින්නේ අපාය. ද අපාය ගැන කරන විස්තර බැලුවාම ඔය වගේනේ. ඉතින් අපායෙන් බිඳක් අත්දකින්නවා හැම අසතුටක් එක්කම. සතුටක් එක්ක අපි ස්වර්ගය අත්දකින්නවා, අසතුටක් එක්ක නිරය අත්දකින්නවා. දැන් ඒ නිසා කවුරුවත් කැමති නැහැ අපායට. අපාය විශ්වාස කරත් නැතත්, තිබුණත් නැතත් කවුරුත් කැමති නැහැ අපායට. කැමැතිමේ දිව්‍යමය අත්දැකීමට. ඒ නිසා හැම මිනිස්සෙක්ම සතුටට හරි කැමති. සතුටට ආශ කරනවා. සතුට හොයාගෙන යනවා. සතුට ප්‍රාර්ථනා කරනවා. සතුට බදා ගන්නවා, තියාගන්න හදනවා. ඉතින් මේ අපි මිනිස්සුන්ට ඇලෙන්නේ මේ සතුට නිසා. කිසියම් කෙනෙක් ඇසුරු කරාම අපිව සතුටටපත් වෙනවා නම් අපි ඒ පුද්ගලයාට කැමතියි. ඒ පුද්ගලයාට කැමති වෙන්නේ යම් තාක් අපිට ඒ පුද්ගලයාගේ ඇසුරින් කතා බහෙන් දැකීමෙන් සතුටක් ලැබෙනකල් පමණයි. හැබැයි ඒ සතුට නොලැබෙන්න ගියාම අර ඒ පුද්ගලයාට තිබුණු බැඳීම අඩු වෙලා යනවා. නැත්තටම නැති වෙලා යනවා. හැබැයි එතනින් නැවතින් නැතුව ඒ ඇසුර අසතුටක් වෙන්න පටන් ගත්තාම අප්‍රිය කරන්නත් පටන් ගන්නවා. අර ප්‍රිය කර පුද්ගලයාම අප්‍රිය කරන්න පටන් ගන්නවා. ආදරය කළ කෙනාටම වෛර කරන්නත් පටන් ගන්නවා. අපි ආදරය කරන්නේ සතුටට, අපි හොයාගෙන යන්නේ සතුට. ඒ සතුට නොලැබෙනකොට ඒ අසතුටටයි අපි වෛර කරන්නේ. ඉතින් මේ විදිහට බැලුවහම මේ සතුට තමයි මනුෂ්‍යයා හොයන එකම දේ. විවිධ නම් වලින් අපි සතුට කියලා කෙලින්ම කියන්නේ විවිධ නම් වලින් අපි විවිධ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වෙනස්කම් වලින් හොයන්නේ සතුට. වෙන මොනවත් නෙමෙයි. දැන් ඔබතුමා ඇහුවේ මේ සතුටේ වර්ග තියෙනවද? මේ කැමති දෙයක් ලැබුණාම ලැබෙන සතුට. මේ තමයි සතුට පිළිබඳ සරලම අර්ථකථනය. අපි කැමති දෙයක් වුණාම ලැබෙන වින්දනයට තමයි සතුට කියන්නේ. ඉතින් මේක හරි සරලයි. අකමැති දෙයක් වුණාම සතුට වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. කැමති දෙයක් නොවුණාමත් සතුට වෙන්නේ නැහැ. ඉතින් එතනින් පැහැදිලි වෙනවා මේ හැම සතුටක් පිටුපසම බලාපොරොත්තුවක් තියෙනවා කියලා. අපි ඔය කියන සාමාන්‍ය සතුට පිටුපස බලාපොරොත්තුවක් තියෙනවා. කොහොමද වෙන්න ඕනේ? කොහොමද අනිත් කෙනා hina වෙන්නට ඕනේ? අඳින්නට ඕනේ? ඇලුණු කොහොමද තියෙන්න ඕනේ? පැනිරහ කොහොමද තියෙන්න ඕනේ? වහින්න ඕනේ කීයටද? පායන්න ඕනේ කීයටද? එහෙම බලාපොරොත්තුවක් සැලැස්මක් තියෙනවා. මේ සැලැස්මට අනුව යමක් වෙනවා නම් අන්නේ සැලැස්ම හැදූ හිත සතුටටපත් වෙනවා. හැබැයි සැලැස්මට පිටින් සැලැස්ම නොතිබුණු දෙයක් වෙන්න ගියොත් එහෙම එක්ක සැලැස්ම තිබුණු දෙයක් නොවුනොත් ඒ හිතට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. එතකොට අපි කියන බලාපොරොත්තු කඩ වුණා, අපේක්ෂා මංගත්තයටපත් වුණා, අනපේක්ෂිත යමක් සිදු වුණා කියලා. එතකොට අර ලොකු හිස් භාජනයක් තියාගෙන බලාගෙන හිටියා ඒ භාජනයේ සතුටින් පුරවන්න ලැබුණේ නැති වුණාම වෙන්නේ ඒ වාජනේ නිකම්ම අසතුටින් පිරෙනවා. දැන් මේක තමයි ප්‍රශ්නේ. මේ අපි සතුටින් පුරවන්න බලන් හිටිය වාජනේ ඒ සතුට ලැබුණේ නැහැ. හැබැයි ඒක කොහොමදෝ අසතුටින් පිරෙනවා. අපිට ඕන දේ නොලබුණහම. ඉතින් සාමාන්‍යයෙන් සතුට කියලා කියන්නේ අපි කැමති දෙයක් වුණහම ඒ කැමති වුණු හිත ඒට දක්වන ප්‍රතිචාරය, ප්‍රතික්‍රියාව නිසා ලබන වින්දනය. ඒක තමයි සාමාන්‍යයෙන් සතුට කියන්නේ. ඉතින් මේ සතුට ලබන්න හිතට තනියම බෑ, මුළු ලෝකෙම උදව් කරන්න ඕනේ. මොකද මේ හැම බලාපොරොත්තුවක්ම ගැට ගැහිලා තියෙන්නේ අනිත් අයට, අනිත් දේවල් වලට, අවුවට වැස්සට, මේ හැම දෙයකටම. ඉතින් මේ පුංචි හිතක මෝදු වෙන පුංචි බලාපොරොත්තුවක් හරි ඉටු කරගන්න මුළු ලෝකෙම උදව්ව. ඉතින් මේ එක දෙයක් හරි, එක සාධකයක් හරි උදව්ව කළේ නැත්නම් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ලැබෙන්නේ. ඒ නිසා අසතුටු වෙන්න තියෙන අවස්ථා වැඩි, සතුටු වෙන්න තියෙන අවස්ථා වලට වැඩිය. සතුට නොවී ඉඳ ලැබෙන අවස්ථා වැඩි, සතුටු වෙන්න ලැබෙන අවස්ථා වලට වැඩිය. ඒතර සාමාන්‍ය කෙනෙක් සතුට කියලා කියන්නේ කැමති දෙයක් වුණාම. මේ තණ්හාව සම්පූර්ණ කර ගැනීමේ ප්‍රතිඵලයට තමයි සතුට කියලා කියන්නේ. සාමාන්‍ය සතුට හැම විටම තණ්හාවත් එක්කයි යන්නේ. ඉතින් එතකොට තණ්හාවෙන් එක්ක නොයන සතුටක් තියෙනවද කියන කාරණේයි අපි හොයාගන්න ඕනේ.
හොඳයි ගුරුතුමනි, බොහොම හොඳයි මේ පැහැදිලි කිරීම, බොහොම ස්තුතියි, බොහොම පිංසිත වෙනවා. දැන් අපි නිතරම මතක් කරනවා මේ වැඩසටහන අපි සාකච්ඡා කරන බොහොම ගැඹුරු ධර්ම කාරණා නොවේ, අපේ දිනදා ජීවිතයට අවශ්‍ය ඕදන් එහෙම නැත්නම් උපදෙස් කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ, එතකොට සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියන ගැනත් අපි අද කතා කරන්න හිතුවා. ඒ ගැන තමයි අපි අද කතා කරමින් ඉන්නේ. හැබැයි ඔබතුමා කිව්වා එක වෙලාවක මේ අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැති වුණාම දුකටපත් වෙනවා වගේම අපි සමහර වෙලාවට කෝපයටපත් වෙනවා, තරහටපත් වෙනවා. මේ සතුට ගැන බොහෝ කරුණු කාරණා තියෙනවා අපිට තව කතා කරන්න. ඒ අතර මම ඔබට බොරොන්දු නම් විශේෂයෙන්ම මේ අද තව සුවිශේෂ දේශක ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපි මම ආරාධනා කරනවා කියලා. ඉතින් මේ කෝපේ පත් වුණාම මොකද වෙන්නේ? මොකද්ද මේ කෝපය කියන්නේ? එන්නේ මේ ගැන අපි යමක් පැහැදිලි කරගත යුතුයි කියලා හිතුණා. ඒ සඳහා අපි අද ආරාධනා කරනු ලැබුවා පේරාජනේ විශ්වවිද්‍යාලයේ කලකට පෙර පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ලෙස සේවය කරපු හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දැනට ඇමරිකා මෙත්තා මෙඩිටේෂන් සෙන්ටර්හි උපදේශක ස්වාමීන් වහන්සේ නමකට වැතර මහින්ද අපේ ස්වාමීන් වහන්සේ මට පේනවා උන්වහන්සේ අපත් සමග සම්බන්ධ කරලා සිටිනවා. වැතර මහින්ද ස්වාමීන් වහන්සේ ගැන බොහෝ කරුණු කාරණා කියන්න තියෙනවා, වුණත් මට කියන්න අවසර නැහැ. මොකද මේ මුලදීම මට නීතියක් දැම්මා වැඩි කියන්න එපා මං ගැන කියලා. ඒ කොහොමදත් උන්වහන්සේ බොහොම කැමති මේ දැනුම බෙදා දෙන්න. උන්වහන්සේ මේ කාලය තුල ගුණපාල මල්ලනසේකරයන් ගැන බොහොම ඓතිහාසික කාර්යභාරය ගැන කිසියම් ආකාරයක පරිශ්‍රණ කෙරෙමින් සිටිනවා. ඊට අමතරව කුඩා ළමින් සඳහා දතකමයිම, ඇසකමයි සහ ගසකමයි කියලා පොත් කීපයක් පළ කරලා තියෙනවා. බොහොම මම මේ පොත් දෙකක්ම කියවලා තියෙනවා. ඒ නිසා මට විශ්වාසයෙන් කියන්න පුළුවන් බොහොම ප්‍රයෝජනවත් පොත් දෙකක්. හොඳයි, හැබැයි අපේ මාතෘකාව වෙනස්. තරහ අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නකෝ මොකද්ද මේ තරහ කියලා කියන්නේ? අපි දන්නවා සාමාන්‍ය වෙනින් අපිට තේරෙනවා මේ මොකද්ද තරහ කියලා. හැබැයි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම සතුට නැති වෙන තරහ මොකද්ද මේ තරහ කියන්නේ?
හැම දිනාටම උපදේශාන්ත ගමකින්ම කොමා සහ කිත්තිරි හේරත් මෙතුමා ඇතුළු සියලුම සම්බන්ධ වෙන අයට දැන් කලින් සඳහන් කළා සතුට කියන එක අපේ ජීවිතයේ මූලිකම වැදගත්ම අරමුණක් කියලා අපි හිතලා නොයෙකුත් කටයුතු ඒ අනුසාරයෙන් සිද්ධ කරන බව, සතුටත් එක්කම යන එක දෙයක් බව පේන එක අතිකින් හරියට කතාවක් තියෙනවානේ. හතු පොළොවෙන් උඩට මත වෙනකොට සමහරට පස් වැලි වගේවත් එක්ක උඩට මත වෙනවා වගේ හතු හදිලි දුක් වෙන මල. සතුටත් එක්කම එක පැත්තකින් අප්‍රසාදය, අමනාපය, ඒ වගේම ඒකේ වර්ධනය වෙච්ච තත්ත්වයක් හැටියට තියෙන ද්වේෂය නැත්තම් පස්සේ කාලෙ කියලා පස්සේක තියෙන ව්‍යාපාදේ වගේවා, ඒ වගේම ඒකට ඒකාබද්ධ වෙච්ච ශෝකය, කනගාටුව, සන්තාපය වගේවත් ඒකාබද්ධ වෙන බව පැහැදිලි. දැන් සතුට කියන එක බලාපොරොත්තු වෙන බව ඇත්ත පැහැදිලිවම අපි කවුරුත් හැම දිනම දැන් මේ සතුට කියන එක මොන විදිහ සතුටක්ද කියන එක ගැනත් මට හිතනවා ටිකක් හිතන්න අවශ්‍යයි කියලා. සතුට වර්ග ගණනාවක් තියෙන පුළුවන්. ඒ අතර එකක් හීන නැත්තම් ඉතා ලාමක මට්ටමේ සතුට, ලාමක ආකාරයෙන් යම් කිසි කෙනෙක් සතුට අපේක්ෂා කරන්නත් පුළුවන්, සතුට භුක්ති විඳින්නත් පුළුවන්. එයාගේ අවබෝධය සහ එයාට තේරුම් අරගෙන තියෙන මට්ටමේ වගේම එයාගේ අත්දැකීම්වල තත්ත්වය අනුව. ඒ ඇරුණහම අලාමක නැත්තම් සස් මට්ටමේ යම් කිසි ආකාරයක අර්ථ සම්පන්න නැත්තම් වඩා පුළුල් විදිහේ ගැඹුරු සතුටක් ලබන්නත් පුළුවන්. එයාගේ අවබෝධය උසස් නම් මට හිතනවා මේක එක පැත්තකින් සම්බන්ධ කළ හැකි බුද්ධාගමේ බුදු ධර්මෙහි තිබෙන දෙආකාර මේ අන්ත අත්කිලමතාන යෝගේ සහ කාම සුකල්ලිකාන යෝගේ කියන එක. ඔබ දන්නවා වැරදි නම් උපනිශාන්ති මැතිතුමා නිවැරදි කරයි. දැන් එතෙන්දි හීන නැත්තම් ග්‍රාම්‍ය මට්ටමේ සතුටක් හෙට සලකන්නේ කාමස කල්ලිකාන යෝගයේ නොයෙකුත් ආකාරයෙන් කැමති දේවල් පිළිබඳව බොහොම ලාමක මට්ටමින් ආසාවෙන් සොයාගෙන යාමේ පසුපස ලුහුබැඳීමේ ක්‍රියාමාර්ගයක් එතන තියෙනවා. අනිත් එක සත්තු කිලමතාන යෝගයේ දැන් ඒකේ කියන්නේ ගැඹුරු කතාව කෙසේ වෙතත් ඒක වෙනත් ආකාරයක එකත් ඇත්තම හීන ග්‍රාම හැටියට සඳහන් වෙන සුදු ධර්මයේ අනර්යෝ අනත් සංහිතෝ කියලත් මම හිතන්නේ තියෙන එකටයි. ඉතින් දැන් මධ්‍යම ප්‍රතිපදාව කියන එකනොත් බලාපොරොත්තු වෙන යම්කිසි සන්තෝෂයක් මධ්‍යම විදිහට නැත්තම් මැදිහත් විදිහට හිතලා ඒ මැදිහත් කමත් එක යන ගැඹුරක් තියෙන පුළුල් ආකාරයේ සතුටක් භුක්ති විඳි. දැන් ඒ සතුට භුක්ති විඳින අවස්ථාවේදී ඒක අර ග්‍රාම්‍ය මට්ටමට, ලාමක මට්ටමට, අනාර්ය මට්ටමට, පහත් මට්ටමට යන්නේ නැතිව අවබෝධයක් සම්බන්ධ කරගනිමින් පුළුල් විදිහට ඒ වගේම යම්කිසි අරමුණක් අර්ථයක් නැත්තම් තේරුමක් ඇති වෙලපෙන සතුට ඒක මට හිතන හැටියට එහෙම කිව්වත් වැරදි කියලා මට හිතෙනවා. මේ උපනිෂද් මෙතුමාගේ මේ ගැන ග්‍රහම් විස්තරාම පස්සේ ඉතින් දැන් මේ සන්තෝෂය කියන එක ලබන ක්‍රමවේද මොකක් හෝ වේවා ඒ ලබන සතුටත් එක්කම මේක ලබන්නේ මම කියන අදහස තමයි. එක තමන් කියන පුද්ගලයා එහෙම නැත්නම් තමන් කියන පුද්ගලයා හා කේන්ද්‍රීය වෙච්ච ඒකාබද්ධ වෙච්ච තමන්ගේ කණ්ඩායම එක පවුල වෙන්න පුළුවන් නැත්නම් යම් කිසි සුවිශේෂ කීප දෙනෙක් වෙන්න පුළුවන් මේ ඔක්කොමත් එක බලාපොරොත්තු වෙන සතුට වෙන ඉඩ තියෙන බොහෝම අවස්ථාවලදී. තනි පුද්ගල කේන්ද්‍රීය සතුට වෙන අවස්ථාවක් තියෙනවා ඒ පිරිසක් අතර ඉන්න වෙලාවකදී වුණත් පරිම්වර ඒ අනිත් පුද්ගලයන්ට ප්‍රතිපක්ෂව නැත්තම් ඒ පුද්ගලයන්ගේ අදහස් වලට විරුද්ධ වෙමින් ලැබෙන සතුටකුත් තියෙන්න පුළුවන්. කණ්ඩායමක් අතර ඉන්න අවස්ථාවකදී හෝ ඇතැම් විට එකම ගෙදරක දෙන්නෙක් හෝ නැත්තම් සහෝදර සහෝදරයන් සහිතව කීප දෙනෙකුගේ යුක්ත පිරිසක් ඉන්න වෙලාවක වුණත් ඒ පොදු සතුටට වඩා අනිත්‍ය අභිභවයන අනිත්‍ය ඉක්මවාගේ අනිත්‍යට වඩා වෙනස් සමර අනිත්‍යයට ප්‍රතිපක්ෂව යන අනිත්‍ය හා සමග වෛරයක් එකතු වෙච්ච සතුටක් වෙන්න පුළුවන් තම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ නිසා බොහෝ අවස්ථාවලදී සතුටත් එක්ක අවසානයේ බලාපොරොත්තු වෙන්නේ සන්තාපය නැත්නම් දුක ශෝකය එමත් නැත්නම් ඒ හා සමග එකට බැඳිච්ච බුදු ධර්මයේ කියවෙන එක්ක ද්වේෂ කියන වචන සංස්කෘතෙන් නැත්නම් දෝෂ කියන වචන පාලියෙන් ඒකම කෝධ නැත්නම් කෝධය කියන වචන නැත්නම් තවත් වචන ගොඩක් තියෙනවා පටිග්‍රහ උපනාහ උපායාස වේර ව්‍යාපාද මේ විදිහට පාලි වචන එක එක ස්වරූප වලින් එක එක අවස්ථා වලින් එක එක ආකාර වලින් තුල නිර්මාණය වෙන අමනාපය කියන තත්වයෙන් පටන් අරගෙන දැඩි පීඩා සහිත ව්‍යාපාදයකට මේ දැඩි වේදනාවකට ගිනි ගන්නා වගේ මානසික තත්වයකට අඛණ්ඩව පවතින මානසික තත්වෙට සමහර විට උමතුවකට තරම්පත් වෙන අප්‍රසාදය වර්ධනය වීමක් වෙනවා. ඉතින් ඒ තත්වය අපේ ජීවිතවල ප්‍රමුදිත බව නැති කරන්න හේතුවක් වෙනවා බොහොම අවස්ථාවලදී.
මං හිතන්නේ අපි හොඳ තැනකට ආවා කියලා හිතුණා. මේ දැන් අපි සතුට ගැන කතා කරා. හැබැයි අපේ හිතේ ප්‍රමුදිත භාවයේ නැති වෙන උදාහරණයකුත් අපි ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා දුන්නා. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම සතුටෙන් ඉන්න බෑ වගේ. ඒ කියන්නේ අපි දැන් වැඩසටහනකට සම්බන්ධ වුණාම අපි කිසියම් ආකාරයක දැනුමක් ලබනවා, සතුටින් ඉන්න උත්සාහ කරනවා. හැබැයි ආපහු මෙතනින් එළියට ගියපුවාම මේ ආපහු අපේ සතුට නැති වෙනවා. සමහරට අපි ආවේගශීලී වෙනවා. ඔබ වහන්සේ කිව්වා වගේ තරහටපත් වෙනවා. දැන් එතකොට අපි ඒ අවුල් ජාලාවකටපත් වෙන්නත් පුළුවන්. දැන් මම කැමතියි අපේ ගුරුතුමන්ගෙන් අහන්න. දැන් අපි මේ බොහොම සරල විදියට පැහැදිලි කරන්නේ, සරල දෙයක් නේ අපි කිව්වේ. සතුටින් ඉන්න ඇති. සතුට කියන්නේ මොකක්ද? අපිට යමක් ලැබුණාම සතුට වෙනවා. ඒ දැන් මගේ අත්දැකීම් සමහර වෙලාවට රෝහලේ අත්දැකීම් කිව්වොත් සමහරක් අයට සමහර රෝගීන්ට තමන්ට ලැබෙන්න තිබෙදී නොලැබුණාම ඒගොල්ලෝ දුකටපත් වෙනවා. එක එක රෝග ලක්ෂණත් මතුවෙන්න පටන් ගන්නවා. මතේ පය උදා වෙනවා. ඊට පස්සේ එහෙම නැතිනම් එකේක තැන්වල වේදනා ඇති වෙනවා, අත්පය පණ නැති වෙනවා. මේ තමන්ගේ සතුට නැති වීම නිසා. මම කැමති අපේ ගුරුතුමන්ගෙන් අසා දැනගන්න මේ අපි හැමදෙනාගේම ප්‍රයෝජනය සඳහා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද මීට වැඩි බොහොම ගැඹුරු සතුටක්. එහෙම නැත්නම් ඔබතුමා බොහොම හොඳට දන්නවා මේ ගැන. අපි හැමෝම දැනුවත් කරන්න කියලා අර මේ ඉල්ලා සිටිනවා මේ අත්ති සුඛ භෝග සුඛ වශයෙන් පැහැදිලි කරන මේ ඒ ගැන අපිව දැනුවත් කරන්න. දැන් ඒක අර සාමාන්‍ය ජීවිතයේ සතුට නෙවෙයි නේද? ඊට වඩා ගැඹුරක් නේද? ඒ ගැන පැහැදිලි කරපුවම මට තව ප්‍රශ්නකුත් තියෙනවා අහන්න. පැහැදිලි කිරීමෙන් පස්සේ මම මේ ප්‍රශ්නේ අහනවා.
දැන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා කොහොමද ටිකක් අපුව හයියෙන් ගැහෙන්න පටන් ගත්තා මේ. බුදුදහමේ අවබෝධය කරන මේ විශේෂයෙන් ගිහි අයට, ගිහි සාමාන්‍ය ජීවිත ගත කරන ගිහි අයට ලබන්නට පුළුවන් සහ ලැබිය යුතු සතුට වල් හතරක්, සැප හතරක් ගැන තමයි ඔබතුමා නම් කළේ. මේ ඉතාම වැදගත්. මොකද අපි ලොකු සතුටක් ගැන හිතනවා, සමහරට අපි නිබ්බාන සුඛය ගැන හිතනවා, ධ්‍යාන සුඛ ගැන හිතනවා. අපි හිතනවා මේ සතුට කියන එක තියෙන්නේ හේම තැනකට ගියාම කියලා. හැබැයි ඊට මෙහා සාමාන්‍ය ජීවිතය ඇතුලේ වැඩට යන, හම්බ කරන, වියදම් කරන, විවාහ ජීවිත ගත කරනවා නම් එහෙම ගත කරන ඒ ජීවිතය ඇතුලේ ලබන්නට පිළිවන් සහ අනිවාර්යයෙන් ලැබිය යුතු සැප හතරක් ගැන තමයි ඔතන විස්තර කරන්නේ. මේ අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේක මට වැඩි හොඳට බොහොම පැහැදිලිව විස්තර කරයි. කොහොම හරි මේ තමන්ට තියෙන දේවල් පිළිබඳව ලබන සතුට, සැප, ඒ ගැන හිතලා ලබන සතුට අත්ති සුඛ. ඉතින් බොහෝ විට අපි අහුන් කන් දෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ට නැති දේවල් ගැන තමයි කියන්නේ. සමත් වෙන්න බැරි වෙච්ච විභාගයක්, කියන්න බැරි වෙච්ච රටක්, ගන්න බැරි වෙච්ච මිලදී ගන්න බැරි වෙච්ච කිසියම් භාණ්ඩයක් ගැන gedara එක තට්ටුව නම් දෙවෙනි තට්ටුව හදාගන්න බැරි වුණා. එක තට්ටුවයි තියෙන්නේ තට්ටු දෙකක් නැති. මේ විදිහට මේ නැති දේ ගැන දුක්වීම තමයි සාමාන්‍ය හිතක ස්වභාවය. එහෙම තැනක තමයි තණ්හාව මිනිස්යව තියලා තියෙන්නේ. නැති දේ ගැන දුක් වෙන්නේ. නැති දේ ගැන දුක් වෙන්නේ කියලා. එතකොට මේ ධර්ම අපිට කියන්නේ ඊට අනිත් පැත්තේ කාරණයක්. තියෙන දේ ගැන සතුටු වෙන්න. එතන මෙතන පේනවා මේ හිතාමතා කළ යුතු දෙයක්. ඉබේට වෙන්නේ නැහැ. ඉබේට වෙන්නේ නැති දේ ගැන දුක් වෙන එක. ඒ වෙනුවට හිතලා චේතනාත්මකව පුහුණු වෙන්න තියෙන දේ ගැන සතුටු වෙන්න. එතකොට මේක කුසලයක්. කුසලයක් කියන්නේ අපි වීරයෙන් කළ යුතු දෙයක්. දැන් අන්න ඔබතුමහපු අර මුල්ම ප්‍රශ්නෙටත් මෙතන ලොකු උත්තරයක් තියෙනවා. සතුටේ වර්ග දෙකක් අපිට දැන් පේනවා. අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා මේ ඉන්ද්‍රියන් පිනවීමෙන් ලැබෙන සතුටයි, ඊළඟට මේ අත්කිලමතාණ යෝගයේ කියන ඉන්ද්‍රියන් පින ඉන්ද්‍රියන්ට පීඩා කරලා ලැබෙන සතුටුයි කියලා සතුටවල් දෙකක් ගැහුවා. එහෙම සතුටකුත් තියෙනවා. මේක මම හිතන්නේ මට වැඩි ඔබතුමා දන්නවා. මේ පීඩා කරලා ලැබෙන සතුට, ඒක මම හිතන්නේ මානසික රෝගයක් විදිහටත් සමහර විට මම අහලා තියෙනවා වෛද්‍ය ක්ෂේත්‍රයේදී අපිට කියනවා. කොහොම හරි දැන් මේ ඒයින් එහාට ගිය සතුටක් ගැන තමයි මෙතන කතා කරන්නේ. මේ කිබේට සිදුවෙන දේ නෙමේ, උත්සාහයෙන් වීරයෙන් හිතලා සතුටු වෙන්න. එතකොට අන්න ඊළඟ වර්ගයේ සතුට මොකද්ද? හිතලා කල්පනා කරලා ලබන සතුට. අර එකපාරට ප්‍රතික්‍රියා කරලා ලබන සතුට නෙමේ. හිතලා බලලා ප්‍රඥාව මුල් කරගෙන ඊරණය කරලා මම මේකෙන් මට සතුටු වෙන්න කොච්චර දේ තියෙනවද කියලා සතුටු වෙන එක. එතකොට මේ ඇඟීමක් විදියට එන සතුටයි ඊළඟට දක්ෂතාවයේ මත හදා ගන්න පුළුවන් කරන සතුට කියලා සතුටවල දෙක තියෙනවා. දැන් මේ හතර තියෙන්නේ ඇඟීමක් විදියට එන සතුට නෙවෙයි, අපේ දක්ෂතාවයේ මත, අපි හිතන්න පුළුවන් හැකියාව මත, අපේ බුද්ධිය මත අපි ගොඩනගා ගන්න සතුට. ඒක පළවෙනි එක අපිට තියෙන කාරණා පිළිබඳ තියෙන හැකියාවන් පිළිබඳ සම්පත් පිළිබඳ සතුට වෙන්නේ. ඊළඟට අපි ඒව භුක්ති විඳිනවනේ කියලා. අපිට ගෙයක් තියෙනවා. අපි ඒ ගෙය ඇතුලේ ඉන්නවා. වහිනකොට දෙමෙන්නේ නැතුව හොර හතුරන්ගේ ආරක්ෂා වෙලා අපි පෞද්ගලිකත්වය රැකගෙන ඉන්න ගෙයක් තියෙනවා. ඒකේ අපි ඒ ගෙය ඇතුලේ අපි ඒ සැප විඳිනවා කියලා මේ භෝග සුඛය. භුක්ති විඳීමේ සැපය. දැන් අපි දන්නවා බොහෝ සම්පත් තියලා ඉන්නවා, හැබැයි භෝග සුඛේ නැහැ. ඒවා විඳින්නේ නැහැ. ඒක විඳින්න වෙලාවක් නැහැ. ඒ පමණට කාර්ය බහුලයි. එහෙම නැත්නම් විඳින්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර තියෙන දේවල් වලින් දුක තමයි විඳින්නේ. ඒ වෙනුවට ඒකෙන් සැප විඳින්න දක්ෂ වෙන්න. ඊළංකාරණේ මේ ඊටාම වැදගත් මේ කාලෙට මොකද මේ ණය නැහැ කියන සතුට. ඉතින් අපි අද බොහෝ ආඩම්බරයෙන් කතා කරන එකක් ණය දෙනවා කියන එක. බැංකු වලින් ණය දෙනවා, අපිට වෙන රටවලින් ණය දෙනවා, මෙච්චර ණය දුන්නා, අච්චර ණය දුන්නා කියලා ණය වීම ආඩම්බරයට කාරණයක්. ණය ගන්න පුළුවන් වීම විශේෂ හැකියාවක් විදිහට මුළු ලෝකෙම හිතන තැනකට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් ඔය ණයවරපත් එක්ක, ක්‍රෙඩිට් කාඩ්ස් එක්ක. ඉතින් මෙතන කියන්නේ ඊට සම්පූර්ණ වෙනස් පාරිභෝගික ක්‍රමයක් ගැන. ණය නැහැ කියන සතුට. ණයක් නැහැ. ඉතින් මේ ණයක් නැහැ කියන තැන බරක් නැහැ. ඒ බරක් නැති සතුට එතන තියෙනවා. එතකොට ඕනේ වෙලාවක අතහරින්න පුළුවන්කම තියෙනවා. ඕනේ වෙලාවක මැරෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ණයක් නැති සතුට විඳින කෙනා. සහ හතරවෙනි කාරණේ මේක තමයි ඊටම අවධාරණය කරන්නේ. මේ හතරෙන් අනවජ්‍ය සුඛ, මේ තමන්ගේ තියෙන නිර්වද්‍යතාවයන් දැකලා සතුටු වෙන්න. මේක ඊටම වැදගත්. මොකද මේ සාමාන්‍ය මිනිස්යන් මේ වැඩිපුර පේන්නේ වැරදි. තමන්ගේ අනුන්ගේ දෙගොල්ලගෙන් වැරදි තමයි වැඩිපුර පේන්නේ. ඒත් මේ වැරද්දක් දකින්න තැන ඇති වෙන්නේ නියම අහිංසක සතුටක් නෙමෙයි. එක පසුතැවීමක්, එක ඊර්ෂ්‍යාවක්, එක වෛරයක් වැරද්දක් එක්කෙන්නේ. එතකොට එහෙම දකින්න පුරුදු වෙලා විදිට පුරුදු වෙච්ච හිතක් පුහුණු කරන්න කියලා තමයි කියනවා නිවැරදිතාවය දැකලා සතුට වෙන්න. දැන් සමහර විට කෙනෙක් පංචශීලයේ සාමාන්‍ය පංචශීලයේ බොහෝම හොඳට රකින්නා ඉන්නවා. හැබැයි ඒක ශික්ෂාපදයක් කවර හේතුවක් නිසා කැඩුනා කියන සැකයක් ආවහම සමහර විට ඒ ගැන දවස් ගණන් මාස ගණන් දුක් විඳිනවා, දුක් වෙනවා. අර රැකුණු ඉතුරු හතර ගැන කිසිම සතුටක් නැහැ. ඉතින් ඒක ආයාසයෙන් මතක් කරලා දෙන්න ඕනේ. මතක් කරලා දුන්නත් ඒකේ ඒ ටික තරහදී එක පැත්තකට දැම්මොත් රැක්ක ශික්ෂාපද හතර කැඩුණු එක සමහර විට සීය නැතිකම නිසා කියපු බොරුවක් වෙන්න පුළුවන්. හැබැයි මේක ගැන පසුතැවෙනවා. කිසිම සතෙකුට හානියක් කළේ නැහැ, නුදුන්නු දෙයක් ගත්තේ නැහැ, කාමී වරදව හැසිරුන්නේ නැහැ, මද්‍රව්‍යයක් පාවිච්චි කරේ නැහැ. මේ හතර ගැනම කිසිම සතුටක් නැහැ. මේක නෙමෙයි, මේක ධනාත්මකව හිතන්නේ. මේ නිවැරදිතාවයන් තමන් තුළ තිබෙන නිවැරදිතාවයන් ගැන වැඩිපුර අවධානය යොමු කරන්න තමයි ඒවට පෝර ලැබෙන්නේ. අපි අවධානය යොමු කරන දේ තමයි වැඩිපුර වැවෙන්නේ, අපිට අස්සන්න නෙලා ගන්න පුළුවන්. ඉතින් මේ නිසයි ඒ කාරණා හතර දහමේ බොහොම අවධාරණය කරන්නේ.
හරි, බොහොම කිසිද්ද වෙනවා ඒක පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. අපිට තියෙන දේ ගැන අපිට ඇති වෙන සතුට, අපි විඳින දේ ගැන අපිට ඇති වෙන සතුට, ණය නැතිභාවයේ පිළිබඳ ඇති වෙන සතුට සහ නිර්වද්‍යතාවය ගැන ඇති වෙන සතුට. දැන් බොහෝ වෙලාවට මේ ඇතුලේ සමාත ඔබගේ සිතෙත් එක කුකුසන් ඇති වෙන්න පුළුවන්. මගේ සිත ඇතුළ මේ ණය නැතිභාවයේ පිළිබඳ අපිට 100%ක් සතුටක් නැති වෙන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වා වගේ දැන් රාජ්‍ය බැංකු වලින්, පෞද්ගලික බැංකු වලින් බොහොම ඉක්මනින් ණය ලබා දෙනවා. අපි ඒ ණය උගුලේට අහු වෙලා මං හිතන්නේ අපි ඒ අනනසුක ණය නැතිභාව පිළිබඳ ඇති සතුට අඩු වෙලා කියලා හිතෙනවා. ඒ වගේම ඔබතුමා පැහැදිලි කිරීම අතර මට කිව්වා කිසියම් දෙයක් කියන්න කියලා. මේ ඔව් සමහර මානසික ප්‍රශ්න තියෙනවා. ඔවුන් තමන්ගේ සිරුරට අනුන් ලව්ව පහර දීමෙන් සතුටක් ලැබෙනවා. ඒක මානසික රෝගයක්. ඒ වගේම සමහර පුද්ගලයන් ඉන්නවා අනුන් අන් අයට පහර දීමෙන් සතුටක් ලැබෙනවා. හොඳයි, ගුරුතුමාගෙන් මම අහන්න ඕන විශේෂ ප්‍රශ්නේ තමයි දැන් මේ සතුට වර්ධනය කර ගැනීමට භාවනාව කොහොමද රුකුලක් වෙන්නේ, පිටුවහලක් වන්නේ? දැන් අපි හැමෝම වගේ භාවනා කරන්න උත්සාහ කරන අය. ඒ නිසා මම හිතන්නේ ඒ ගැන පැහැදිලි කරන එක අපේ මේ කණ්ඩායමට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. මේ සතුට වර්ධනය කර ගැනීම සඳහා භාවනාව රුකුලක් වන්නේ කුමන ආකාරයෙන්ද?
ඔව්, මේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි කතා කළ යුතුම, අවධානය යොමු කළ යුතුම මාතෘකාවකට තමයි සාකච්ඡාව උතුමාගේ නැවේ. මේ දැන් භාවනාවයි සතුටයි කිව්වහම මේ දෙක එකට යන්නේ නැහැ වගේ හැඟීමක් තමයි සම්ප්‍රදායානුකූලව ඇති වෙන්නේ. මේ සතුට කියන එක මේ ලෞකික ජීවිතයේට, ඉන්ද්‍රයන් පිනවන ජීවිතයට, කනබොන ජීවිතයට, නටන ගායන වයින ජීවිතයට අදාළ දෙයක්. දැන් භාවනාව කියන්නේ මේ කලකිරීමත් එක්ක යන දෙයක්. ඉතින් කෙනෙක් භාවනා කරනවා කිව්වහම ඇයි කලකිරිලාද කියලා අහනවා. මේක අනිවාර්යයෙන්ම අපේ සම්ප්‍රදායය අහන ප්‍රශ්නයක්. ඉතින් අපේ විතරක් නෙමෙයි, බොහෝ විට බටහිර ලෝකේ වුණත් මේ ප්‍රශ්නේ අහපු කාලයක් තිබුණා. හැබැයි දැන් නම් ඒ තත්ත්වය වෙනස් වෙලා. හොඳ, මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා. භාවනා කරනවා කියන මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා අහනවා. ඒක අපිත් අහනවා. මොකද්ද කලකිරිලා තියෙන්නේ, මොකද වුනේ? ඉතින් මේ දැන් මෙහෙම හිතන්න හේතු දෙකක් විතර මට කියන්න පුළුවන්. හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපි අහලා තියෙන කතන්දරේ මොකද්ද, අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගිහි කාලේ මේ කලකිරිලා මේ ඔක්කොම දාලා වනගත වෙලා භාවනා කරන්න ගියා බෝධිසත්ව කාලේ සිද්ධාර්ථ යුවරජතුමා විදිහට මේ කලකිරිලා ගියා. ඉතින් කලකිරිලා ගිහිල්ලා වනගත වෙලා අබිනිෂ්ක්‍රමණය කරලා ඔහි නොකා නොබී ඔහි හිටියා. ඉතින් දැන් මේ මෙහෙම ආකෘතියක් අපේ ඔළුවේ තියෙනවා. ඒතකොට කෙනෙක් භාවනා කරන්න යන්නේ මොකක් හරි ප්‍රශ්නයකට කලකිරිලා. ඊළඟ කාරණේ තමයි මේ ඒ නිසාම අපි හදාගෙන තියෙනවා තවත් ආකෘතියක්. මේ භාවනා කරන අය හිනා වෙන්න හොඳ නැහැ. භාවනා කරන අය සතුටු වෙන්න හොඳ නැහැ. සතුටින් ඉන්න හොඳ නැහැ. ඒ අය දිහා බැලුවහම පේන්න ඕනේ අර මේ හර්කියුලිස් වගේ. හර්කියුලිස් කියන්නේ යෝධෙක් නෙමෙයි. මං කියන්නේ යෝධ ගතිය නෙමෙයි. මේ මුළු ලෝකෙම ප්‍රශ්න තමන්ගේ ඔළුවට ගත්ත, සංසාරෙම ප්‍රශ්න ඔළුවට ගත්ත කෙනෙක්ගේ මූණක් කියලා. දැන් මේ කතාව කියනකොට මට මතක් වෙනවා සිදුවීමක්. අපේ නිල්ලඹ ගුරුතුමා ගොඩ්වින් සමරත්න මහත්මයාගේ අත්දැකීමක්. එතුමාව එතුමාට ආරාධනා කරා, එතුමාගේ මිත්‍රයෙක් මේ ඔය මේ බුරුමේ තායිලන්තේ වගේ රටවල විශේෂයෙන් බුරුමේ ආරණ්‍ය සේනාසනවල පොඩ්ඩක් ගිහිල්ලා ඒ ආචාර්යවරු කර්මස්ථානාචාර්යන් වහන්සේලා මුණ ගැහිලා බලලා එන්න. ඉතින් එතුමා බොහොම සතුටින් ඒ ගමන ගියා. ගිහිල්ලා ඇවිල්ලා ඒ අත්දැකීම් අපිත් එක්ක කතා කරනකොට එතුමා කියනවා මේ ඉතින් එහෙම ගියපු ආරණ්‍යවල නමුත් කියලා භාවනා මධ්‍යස්ථානවල ඒ හැමෝම මට කිව්වේ උපුල් ෆුල් සීරියස් කියලා. ෆුල් සීරියස් ඔක්කොමලා. මේ හරිම මූණ පුදුම බැරෑරුම් ගතියක් තියෙන්නේ. හරි බරකින් ඉන්නවා වගේ. මුළු ඒ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච තැන ඉඳලා ඒ ප්‍රධාන කර්මස්ථානාචාර්යයන් වහන්සේ දක්වා ඉන්න හැම භාවනා යෝගියෙක් මෙහෙමයි. ඉතින් මේ අත්දැකීම ලැබලා කතා කරලා එළියට එනකොට ඒ ශාලාවෙන් එළියට එනකොට එක්කෙනෙක් විතරක් මාව දැකලා හිනා වුණා කියලා. හිනා වුණාම අපේ ගුරුතුමා පුදුමයටපත් වෙලා අහලා තියෙනවා මේ ඔබ විතරක් මෛත්‍රීට හිනා වුණේ ඇයි? වෙන කවුරුවත් හිනා වුණේ නැහැ නේ මෙතන. එතකොට හිනා වුණු කියලා තියෙනවා මම මේ භාවනා කරන කෙනෙක් නෙමෙයි කියලා. මම භාවනා කරන කෙනෙක් නෙමෙයි. මම මේක ඔබ වගේ බලන් ආපු කෙනෙක් කියලා. ඒකයි මට තාම hina වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කතාව එතුමා පිටික උපහාසයකට නෙමෙයි, අපහාසයකට නෙමෙයි. හැබැයි මේක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය ලෝකෙ පිළිගත්ත, අපිත් පිළිගත්ත මේ භාවනාව යන්න ඕනේ දුකත් එක්ක, කලකිරීමත් එක්ක, බරක් එක්ක. සැහැල්ලුවෙන් ඉන්න එපා. මොකද මේ සංසාර ප්‍රශ්නේ හරි උග්‍රයි. ඒක ඇත්ත. සංසාර ප්‍රශ්නේ හරි උග්‍රයි. ඉතින් මේක ධම්මපදයේ බොහොම ලස්සනට කියනවා. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපන්න ගවෙස්සද. මේ හැම පැත්තෙම ගිනි ඇවිල්ලා තියෙනකොට අපිටම අපේ ගේ කියලා අපි ඉන්න ගෙදර වටේටම ගිනි අරගෙන එනවා. හැබැයි අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපි සමාහට සාදයක් ගේ ඇතුළේ වෙන්න පුළුවන් තියන්නේ. එහෙම නැත්නම් උපන්දින සාදයක්, නැටුමක්, නාට්‍යයක් බලනවා, චිත්‍රපටයක් බලන ඉතින් ඉනාවෙවි ඉන්නවා. හැබැයි මේ වටේම ගිනි ඇවිල්ලා තියෙනවා කියලා දැකපු කෙනෙක් අහනවා කෝණු හාසෝ කිමානන්දු මොන හිනාවක්ද, මොන ආනන්දයක්ද? නිච්ඡං පජ්ජලිතේ සති. හැම පැත්තෙම ගිනි ඇවිල්ලා තියෙනකොට වටේටම ගිනි අරගෙන එනකොට ඒකට මැදි වෙලා ඉන්න කෙනා ඒ බව නොදැන දිනා වෙවි සන්තෝෂ වෙවි ඉන්නවා. ඊළඟට කියනවා ඊට වැඩිය වැදගත් කාරණයක්. අන්ධකාරේන ඕනද්ධා මේ අඳුරේ නිමග්නව සිටින්නේ ඇයි? පදීපං න ගවෙස්සද ආලෝකේ හොයාගන්නේ නැතුව. එතන මෙතන මේ දිනා වෙන්නේ සතුටු වෙන්නේ හරියට මේක ලොවැඩ සංගරාවේ කියන උපමාවකින් මේ අර කකුළු වගේ උපමාව. ලිපගිනි මොලවන තෙක්තිය සැලියේ සැපයක් යයි කකුලුවදිය කෙලියේ. දැන් එක ආකාරයක සතුටක්. ඒ කිසි දෙයක් ගැන දන්නේ නැතු, ඊළඟ මොහොතේ වෙන්න තියෙන විපාකය දන්නේ නැතු හරීම දිය කෙලිනවා, හරීම සන්තෝෂෙන්. ඒත් ඒක බොහොම ලාමක සතුටක්. අපේ හාමුදුරන් වහන්සේ පාවිච්චි කරපු වචනේ හරි වටිනවා, ලාමක සතුටක්. ඊළඟ මොහොත පිළිබඳ වෙන හානිය දන්නේ නැතුව ලබන සතුටක්. එතකොට භාවනාව මේ සතුටේ තියෙන භයානකකම අපිට කියලා දෙනවා. මේක භයානකයි, මේක මේ යටින් ගින්දර දාලා තියෙන දිය සැලියක තමයි මේ පීනන්නේ හිනා වෙවි. හැබැයි මේක හොඳටම රත් වුණාම ගැළවීමක් නැහැ. වේදනාවයි මරණයයි තමයි. ඒ නිසා මේකෙන් එළියට එන්න. මේකෙන් රත් වෙලා මැරෙන්න කලින් එළියට පයින්. එළියට පැන්නොත් අනන්ත වූ සුඛයකට සතුටකට අත්දැකීමක් ලබන්න පුළුවන්. භාවනා කරනකොට අපිට දෙන පළවෙනිම උපදේශය තමයි වර්තමානයේ ඉන්න කියන එක. වර්තමානයේ ඉන්න. වර්තමානයේ සිටීම නෙමෙයි භාවනාවේ ඉලක්කය. හැබැයි භාවනා කරන්නට නම් වර්තමානයේ ඉන්න ඕනේ. වර්තමානයේට තමයි භාවනා කරන්න පුළුවන්. ඉතින් අවාසනාවකට අපි ජීවත් වෙන්නේ වර්තමානයේ නෙවෙයි. එක්ක අතීතේ, එක්ක අනාගතේ. බලන්න අපි හාමුදුරන්වහන්සේ පැහැදිලි කළපු වර තරහ අරගෙන බලන්න මේ හැම තරහක්ම එක්ක අතීතයට සම්බන්ධයි, එක්ක අනාගතයට සම්බන්ධයි. හැම තරහක් මේ මොහොතේ තරහ එන්න පුළුවන්. හැබැයි ඒක මේ මොහොතේ විතරයි, ඒක ඉවරයි. ඊට පස්සේ අපි හිතලා ඒ ගැන මතක් කරලා තරහ ගන්නවා නම් ඒක අතීතයට සම්බන්ධයි. ඊළඟට මවාගෙන මෙහෙම වෙයිද අර එහෙම වෙයිද කියලා ගන්න හැම තරහක්ම අනාගතයට සම්බන්ධයි. මේ මොහොත මේ දෙකෙන්ම නිදහස්. ඉතින් භාවනාව අපිට කියනවා පටන් ගන්නකොටම එන්න වර්තමානයේට, ඉන්න වර්තමානයේ. එතන ඉන්න පුළුවන් නම් මේ නැවත 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 මතක් කරමින් මතක් කරමින් මතක් කරමින් විඳ අප්‍රමාණ වූ දුක්ඛ දෝමනස්යන්ගෙන් කොහොම පහසුවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම විඳින්න වෙයි කියලා හිතාගෙන ඉන්න අප්‍රමාණ වූ දුක්ඛ දෝමනස්යන්ගෙන් පහසුවෙන් නිදහස් වෙන්න පුළුවන් මේ මොහොතේ මෙතන සිටියොත්. ඉතින් මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් අහනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ කැලේ තනියම රූක්ෂ ජීවිත ගත කරනවා මට හම්බුණා. කැලේ තනියම ඉන්න එක ලේසි නෑ. වෙලාවට කන්න නෑ, නිදාගන්න තැනක් නෑ, මැසි මදුරෝ අනතුරු. හැබැයි මූණ දැක්කාම හරීම ප්‍රසන්නයි, හරීම පැහැපත්. ඉතාම සුඛෝපභෝගී නගරයක ඉන්න කෙනෙකුට වැඩිය හරීම පැහැපත් මූණක්. කොහොමද මේ මූණේ, මොකද්ද මෙතන තියෙන ප්‍රාතිහාර්ය? බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය විස්තර කරනවා. කෙනෙක් අතීතය ගැන ශෝක කරන්නේ නැද්ද? වෙන්න තියෙන දේවල් ගැන නැවත නැවත ජප කරමින් මෙහෙම වෙයි අර එහෙම වෙයි කිය කිය ඉන්නේ නැද්ද? වර්තමානයේ ජීවත් වෙනවද? වර්තමානයෙන් යැපෙනවද? එහෙම කෙනා හරිම පැහැපත්. හැබැයි කෙනෙක් දිගින් දිගටම අතීතය ගැන ශෝක කරනවද? වෙන්න තියෙන දේවල්, නොවෙන්න තියෙන දේවල් ගැන මන්ත්‍රයක් ජප කරනවා වගේ නැවත 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 ජප කර කර ඉන්නවද? ඒ ලෝක ඇතුළේ ජීවත් වෙනවද? වර්තමානයේ නැද්ද? එහෙම කෙනා හරියට කපල දාපු උණ බට වගේ. කපනකොට හරි දිලිහෙනවා. හැබැයි කපල දාලා ටික දවසකින් වියලිලා හැකිලිලා යනවා. මේක තමයි භාවනාවෙන් කෙනෙකුට පටන් ගන්නකොටම ලබන්න පුළුවන් සැහැල්ලුව, සතුට. වර්තමාන මොහොතේ පිළිබඳ සුවය.
හොඳයි බොහොම පින් සිද්ධ වෙනවා මම හිතන්නේ. නිතරම ඔබතුමා පෙන්වා දෙන ආකාරයට මේ වර්තමානයේ ජීවත් වෙන සාර්ථක එක තමයි භාවනාවේ තියෙන ප්‍රධානම අරමුණ. අපි බොහොම කාලයකට කලින් භාවනාවට බොහොම බයයි. එහෙම කියන්නේ හේතුව භාවනා කරන්න ගියාම එකක් කරගන්න කියනවා. හැබැයි ඕකම තමයි කරන්න අමාරුම වැඩේ. හැබැයි ඔබතුමා සමග සම්බන්ධ වීමට පස්සේ, නිලමට ආවට පස්සේ භාවනාවේ අරමුණ වර්තමානයේ ජීවත් වෙන එක. හොඳයි. ඒ අතර අපි තව මාතෘකාවක් ගැන කතා කරා මුලදීම. අපේ වැතර ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවන් සමග සතුරු නැති වෙන එක හේතුවක් තමයි තරහ. උන්වහන්සේ ඒ සඳහන් නොයෙක් ආකාරයේ වචන අර්ථ දැකීම් ඉදිරිපත් කරා. මම කැමැති ඔබ වහන්සේගෙන් අහන්න, දැන් මම මනෝවිද්‍යාව හදරන වෛද්‍යවරයෙක් හැටියට අපිට බොහෝ අය ඇවිල්ලා කියනවා මේ ඇංග මැනේජ්මන්ට් තරහ පාලනය කරගන්න හැටි කියලා දෙන්න, වැඩසටහනක් කරන්න කියලා. මම දන්නවා ඔබ වහන්සේට ඒ සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ අපි ඉගෙනගත් බටහිර මනෝවිද්‍යා සංසිද්ධීන්. ඒ සඳහා මම දන්නවා ඔබ වහන්සේට බොහොම අපිට ප්‍රායෝගික වෙන පැහැදිලි කිරීමක් තියෙනවා. මේ තරහා අපුවම කොහොමද මේක අපි පරිපාලනය කරගන්නේ? ඔබගේ ඔබ වහන්සේගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්න මම ආරාධනා කරනවා. අපිව දැනුවත් කරන ලෙසට.
ඔව් ඒකට සම්බන්ධ වෙන්න කලින් මම කැමති උපල් ගමගෙන තම කලින් කියපු කාරණේටම ඒකාබද්ධ වෙච්ච දෙයක් කියන්න. මට හිතෙනවා මම අහලා කියවලා තියෙනවා ඒක හම් වෙලා තියෙනවා ගොඩින් සමරත් මහත්තුමා 2000 අවුරුද්දට කලින් අභාවිත ප්‍රාප්ත වෙන කලින් වාර ගණනාවක් එතුමා කියන එක කතාවක් තමයි මේ භාවනා මධ්‍යස්ථානයට ආවහම ඇතම් කෙනෙක් දැන් ඒතන අර කියවනේ අර තමන් පීඩාවට පත් කරගන්න සිද්ධියක් කියවනේ නේද? ඇතම් විට ඇතම් වරදවා ගන්න අය මේ තැන මට ආйти ඉඳ ගන්න තැන. එහෙම නැත්නම් මම ඉඳ ගන්න මෙට්‍රෝ තියෙන තැන වෙන කෙනෙක් ඉඳගත්තා. ඔන්න භාවනා මධ්‍යස්ථානයක ඒක පදනම් කරගෙන තමන් මේ පීඩාවට පත් කරගන්න තත්යකට පත් වෙනවා. එතකොට දැන් කලින් කිව්ව කතාවම තවදුරටත් කිව්වොත් එතුමා වැඩිදුරටත් මම හිතන්නේ කියනවා මම දන්නේ නැහැ මම මේ නිකන් වෙනත් මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවට වඩා වෙනත් ආකාරයකින් බලනකොට මේ භාවනාව කරන නිසා මහා පීඩාවට පත් වෙච්ච චමුද ජාති කට්ටියක් නිර්මාණය කරනවාද කියලා. මම අර කාර්යයට ඉක්ුතු කරන්න මම කිව්වේ දැන් මේ ද්වේෂය ඇත්තම අපි කතා කළේ ද්වේෂ නැත්නම් අමනාප නැත්නම් ක්‍රෝධය වගේ එකක්. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනේ සඳහන් වෙන දෙයක් තමයි ද්වේෂය නැති වෙන්නේ සාමරින් අනාගාමී උනේ පස්සේ කියන්නේ. අනාගාමී වෙනකොට තමයි. දැන් මේක නිසා භාවනාවටම ඒකාබද්ධ කරලා ගත්තොත් මම භාවනා අභිසාරදෙක් නෙවෙයි මේ කතා කරන්නේ ඒත් එක්ක උනාට දැන් ඇතම් අය අපි සෝවාන් වෙන්න ඕන අපි අනාගාමී වෙන්න ඕන අරම කියාගෙන තමයි යන්නේ භාවනාවකට. බුදුරජාණන්ගේ දේශනේ තියෙනවා මේ හොඳ ප්‍රකාශයක්. ඇත්තෙන්ම උන්වහන්සේ කියලා නැහැ මම හිතන්නේ අනාගාමී වෙන්න කියන කතාවක්. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ ද්වේෂය නැත්නම් ක්‍රෝධය. කෝධම් වික්ඛවේ පජහතති. ක්‍රෝධය නැති කරන්න මම අන්න එහෙම වෙච්චාම මම මේ සහතික කරනවා අනාගාමී බවට පත් වෙනයි කියලා. මේකයි බුද්ධ ධර්මය. අනාගාමී වුණාම ක්‍රෝධය නැති වෙනයි කියන එක වෙනින් ලයිෆ් ස්ටයිල් තියෙන්න පුළුවන්. උනාසිගේ ඒක ධම්මං වික්ඛවේ පජහත කියලා පතනම් ඒක ධම්මං කෝධම් වික්ඛවේ පජහත. අහංකෝ පාටි භෝගෝ අනාගාමිතාය. එතකොට මම අනාගාමී බවට ඇති වෙන බවට සහතික කරනවා. ඉතින් ක්‍රෝධය කියන එක අඳුන ගැනීම මේ ප්‍රමුදිත මනසක් ඇති කරගත යුතු අයගේ වැදගත් දෙයක්. ඉතින් ක්‍රෝධය කොහොමද ඇති වෙන්නේ? ක්‍රෝධයේ එක එක ස්වරූප ගැන අපි කලින් වචන කතා කළා. ඒ ස්වරූපය ගැන දැන් වැඩි විස්තර කරන්න ලාවක් නැති වෙන්න පුළුවන්. ද්වේෂය කියන්නේ එකේ වැඩි දියුණු තත්ත්වයක් වෙන්න පුළුවන් ක්‍රෝධේ. ක්‍රෝධයේ තවත් දියුණු තත්ත්වයක් වෙන්න පුළුවන් ප්‍රතිගණ සම්පටි කියන පාලි වචනේ. උපනාහ නැත්නම් උපායාස කියන එක ඒ නිසා ඇති වෙන තවත් දැඩි මේ සන්තාපය හා සමග ශෝකයත් එක්ක යන ගිලිගත් ස්වරූපයක් බඳ තත්ත්වයක්. එතන මේවා මගෙන් අහපු ප්‍රශ්න මොකද්ද? අහපු ප්‍රශ්න
තමයි අපි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඉතාමත් හොඳින් පැහැදිලි කරා මේ ක්‍රෝධේ කොහොමද ක්‍රෝධේ මූලික දෙයින්. හැබැයි ඔබ වහන්සේ තාම පැහැදිලි කරේ නැහැ මේ ක්‍රෝධයක් ඇති වුණාම ඒ සඳහා මොන දීම සඳහා අපි මොකද කළ යුත්තේ කියලා ඔබ වහන්සේ ඒ ගැන හොඳට දන්න බව මම දන්නවා.
හා හරි හොඳයි. ඒකෙදි දැන් අපි දැනගන්න ඕන අපිට ක්‍රෝධය ඇති වෙන බව. ද්වේෂයේ ඇයිද සිටිවිලි ද්වේෂයේ මුල් කොටගත් සිටිවිලි ඇති වෙන බව අපි දැනගන්න ඕන. මේක සමහර විට ධර්මයේ යම් යම් කොටස් පමණක් දැනගත්ත ඇත්තමයි හිතෙනවා. අමට එහෙම දේශයක් නැති ඉන්නේ නැත්නම් මට ඊර්ෂාවක් තියෙනවා වගේ කතා කියන සමහරු ඉන්නවා. ඉතින් මේක ලොකු අර අන්ධ භූත භාවයෙන් නැත්නම් අන්ධකාරයෙන් ඉන්න අයගේ ස්වરૂපයක්. අපි යථාර්ථය දැනගන්න ඕනේ අපේ සිතේ ස්වરૂපය, අපේ සිත ඇතුලේ මොනවද වෙන්නේ. දැන් ප්‍රමුදිත බව තියෙනවද නැතිවෙනවද, ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොහොමද, නැතිවෙනවද නැති වෙන හේතු. ආස්වාද ප්‍රශ්නාව මගින් මඩනාලද වෙලාවලදී ප්‍රමුදිත භාවය නැති වෙනවා පැහැදිලිවම. ඒකෙන් එක මධ්‍යස්ථව ඒකේ යථාර්ථයේ තේරුම් අරගෙන සතුට වෙන එක වෙන එකක්. හැබැයි ඒකෙන් උන්මත්තක භාවයකපත් වෙලා පීඩාවකටපත් වෙනවා. එතකොට ඊට අතිරේකව දැන් ඉවිලමත් සමහර විට ආසාව නිසා දැහැගද්දී ලබා ගන්න අවස්ථාවෙදිමත් මේක නැති වෙයිද කියන බය නිසා ඇති වෙන දේශයකුත් ඇති වෙන්න පුළුවන් ඉවිලමත්. මේක හරි සංකීර්ණ මේ දෙක තුනේ එකතු. ඒ එරුණ හැම යම් තේකින් තමන්ට අයිති වෙච්ච දේවල් තමන් හා සම්බන්ධව තිබෙන මේකත් දේවල් රටු පුද්ගලෝ එමත් නැත්නම් යටත් පිළිසෙ තමන්ගෙම සිතිවිලි වල තියෙන මානසික ස්වરૂපය හා සම්බන්ධ වෙච්ච තමන්ගේ කියන හැඟීමත් එක්ක ගිය නැත්නම් ආත්මවාදී නැත්නම් පුද්ගල හා සම්බන්ධව තිබෙන විවිධාකාර සංකල්ප. මේකත් එක පැත්තකින් ගැටුවා. සංකල්ප නිසාත් අපි පරපදල විදිහට එක්ක ආසාව තෘෂ්ණාව ඇති කරගන්නවා, නැත්නම් ද්වේෂය තරහව අමනාපය ඇති කරගන්නවා. ක්‍රෝධය ඇති වෙනකොට, දේශය ඇති වෙනකොට ඇති වෙන බව තේරුම් ගැනීම තමයි වැදගත්ම මූලිකම සාධනීය කාර්යය වන්නේ. ඒක සතිපට්ඨාන සූත්‍රයේ කියනවා මේ දේශයක් ඇති වෙනකොට දේශය ඇති වෙන බව දැනගන්න ඕන කියලා. ඒක සතිපට්ඨාන සූත්‍රයේ ඒ ගැන සිහි කල්පනාවෙන් අවබෝධයෙන් ඉන්න. එතකොට මුළු ජීවිතයේ විවිධාකාර සිද්ධි කරද්දී අවබෝධයෙන් ඉන්නකොට ඒ ද්වේෂය අවබෝධ ඇති වෙන අවස්ථා හුඟා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. තේරුම් ගැනීම ඇති වෙන බව තේරුම් ගැනීම වැදගත් සාධකයක් තියෙන එකෙන් කාරණේ දැනගෙන ඉදී. එතකොට මේ දැන් සතිච්ච කෝහම් වික්‍රේ සබ්බච්චිකම් වදා මම දැන් පාලි ගෙන උත්තර ගල්පනාද කියලා සිහි කල්පනාවෙන් ප්‍රඥාවත් එක්ක ගිය අවබෝධයෙන් නිරන්තරයෙන් ඉදීම හැම තැනකදීම සිද්ධ කළ යුතුයි කියන එක. ඉතින් අපි තුල හිතේ ඇති වෙන්නේ මොනවද කියලා බලාගෙන ඉන්න තත්ත්වයක් තියෙනවා නම් අනිත් දේවල් කරන අතරම අපේ හිත ආකූල වෙනවද, ව්‍යාකූල වෙනවද, පීඩාකාරීත්වයට පත් වෙනවද කියන එකත් ගැන විශාල අවබෝධයකින් ඉදීම හරිම වැදගත්. විවිධාකාර කටයුතු කරද්දී එක්ක පුද්ගලෝ එක්ක විවිධ ආයතන එක්ක විවිධ නැත්නම් තමන්ගේම කණ්ඩායමකෙක් එක්ක විවිධ කණ්ඩායමක අතුරු කරද්දී අපේ හිතේ ඇති වෙන දේශ සාගත හිතවිලි ඇති වෙන වෙලාවෙදිම තේරුම් ගැනීම පළමුවෙනි වැදගත්ම කාරණය. ඊට අමතරව මොකද?
හරි, මම හිතන්නේ ඔබ වාසේ මේ ක්‍රෝධ කල්පනාකරණය නැත්නම් තරහ කල්පනාකරණය ගැන බොහෝම වැදගත් කාරණා කිව්ව පළවෙනි එක තමයි හඳුනා ගැනීම. ඇත්තටම මේ දැන් අපි කියනවා නම් අපිට තරහ එන්නේ නැහැ, ජීවිතේටම කවදාවත් තරහට පත් වෙන්නේ නැහැ කියලා. ඒක අසත්‍යයක් බව ඔබවහන්සේ ප්‍රකාශ කරා. ඉතින් ඒ සම්බන්ධයෙන්ම ඔබවහන්සේ ප්‍රකාශ කරා, දේශනා කරා මේ මමය මාගේ කියලා අල්ලගත්තාම එතකොටත් තරහ එන ප්‍රමාණය වැඩි කියන එක. ඒකට වැදගත්ම කාරණේ ඔබවහන්සේ පැහැදිලි කරා සී කල්පනාව දිනු කර ගැනීම තුළින් අපිට මේ ක්‍රෝධයේ ඇතිවීම හඳුනා ගන්න පුළුවන්. එතකොට සී කල්පනාව දිනු කරන්ඩ හොඳම විදිය තමයි අපේ නිලම්බට සම්බන්ධ වෙන එක. එහෙම නැත්නම් අපි භාවනාව වැඩි දියුණු කරගන්න එක. දැන් මේ සියලුම කර්ම කාරණා එකතු වුණත් ප්‍රායෝගික ජීවිතයේදී ඔබට මට සියලු දිනාටම ක්‍රෝධය ඇති වෙනවා, තරහක් ඇති වෙනවා. සමහර අවස්ථාවල අපි හඳුනා ගන්නවා ඒත් පුරුද්දකට සමහර જાති සිද්ධ වෙනවා. මම කැමති මෙහෙම පුරුද්දකට සමහර જાති සිද්ධ වෙන එක නවත්ත ගන්න මොනවද අපි කරගත්තේ. මේක අතිශයම සරල ධර්ම සාකච්ඡාවක් නිසා මම කැමති පුණ්‍යචාන්ත ගමගේ ගුරුතුමාගේ මගේම ස්වාමීන් වහන්සේගෙන් මේ ගැන අහන්න. මේක අපි අඩු කරගන්නේ කොහොමද?
අපි හාමුදුරන් වහන්සේ පටන් ගත්තොත් උත්තරයක් දෙන්න මටත් එකතු වෙන්න පුළුවනි.
ඔව්, වහන්සේ ඒ සම්බන්ධයෙන් දැන් කරපු පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි. හොඳ පෙරවදනක් දුන්නා. ඒ වගේම දැන් අපි ශෝධය ඇවිල්ලා දැන්. දැන් අපි මොකද කරන්නේ? ඔය ඔය අපි පළවෙනි පියවර අසාර්ථක වෙලා. ඒත් අපි අඳුරගත්ත දැන් ප්‍රායෝගික ජීවිතේ අපි මොනවද කළ යුත්තේ ඊට පස්සේ දැන්?
ඔව්, අඳුරගත්තෙන් පස්සේ දැන් සමහර තැන්වල කියනවානේ මෛත්‍රී කරන්න කියලා. සමහර බොහෝ අවස්ථාවලදී ඒක එකපාරට කරන්න බැරි වෙන්න පුළුවන් ප්‍රායෝගිකව. දැන් අඳුරගත්තෙන් පස්සේ වෙනින් අරමුණකට යොමු වෙන එක අපිට කරන්න පුළුවන් එක දෙයක්. වෙනින් කටයුත්තකට සම්බන්ධ වෙන එක, වෙනින් වැඩක නිරත වෙන එක සහ නිමග්න වෙන එක එක දෙයක්. හැබැයි ඒකත් සමහර විට අර ආකූල ව්‍යාකූල වෙච්ච තත්ත්වයක් හිතට ගන්න ලීසු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේක හේතු පාදක වෙච්ච සත්‍ය ගැන සෙවීම තාත්තික වැදගත්යක්. මේ ක්‍රෝධය ඇති වුණේ කොහොමද, තමන්ගේ සිත තුළ දේශය ඇති වුණේ කොහොමද කියලා හොයන්න බලන යන එක මම හිතන්නේ අර අනිත්‍යවට වඩා ප්‍රායෝගිකව කළ හැකි කියලා අවබෝධය ඇති කර ගැනීම පැත්තෙන් ගත්තහම ඇයි මේක ඇති වුණේ කියන එක. එක පැත්තකින් ඒක දැන් මෛත්‍රී මම හිතන්නේ ඒක පාර්ථ කරන්න ලීසි නැති වෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට. බොහොම අසාමාන්‍ය තත්ත්වයක් වගේ පේන ක්‍රෝධය ඇති වෙච්ච කෙනාට කොහොමද ඇති වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන් ක්‍රෝධයට භාජන වෙච්ච තමන්ට ක්‍රෝධය ඇති දේවල් සිද්ධ කළේ කෙනා කෙරෙහි මෛත්‍රී කිරීම ඒක නිහිම කරන්න බැරි වෙන්න පුළුවන් නිසා මම කියන්නේ. අනිත් පැත්තෙන් දැන් අපිට පුළුවන් තමන්ව හිතන්න අපහසු නම් හඩදාස්සියක කොලේක නැත්නම් කොම්පියුටර් එකක මේ තත්වය ගැන මේ තත්වයෙන් කමන්ට විඳින්න වෙච්චිද වෙලා තියෙන දේවල් ගැන සටහන් කරලා තබා ගන්න එක. මොකද්ද මේ ක්‍රෝධය නිසා දැන් මම භුක්ති විඳින්න තත්ක මොකනවාද කියන්නේ. ඒකට අර අභ්‍යන්තරය ක්‍රෝධය පිළිබඳව දේශපාලන සොයා බැලීම සිද්ධ කරන්න හොඳ පහසුවක් ඇති වෙනවා. තව කෙනෙකුට කියන්න ගියොත් ඒක කෙනාව හොයාගන්න ලේසි වෙන්නේ නැහැ එකපාරට. අනිත් අපි දන්නේ නැහැ ඒ පුද්ගලයා අපිට මොන විදිහ උපදේශයක් දෙයිද කියලා. උපදේශකේ කවුන්සලර් කෙනෙක් වගේ කෙනෙක් එකපාරට හම්බෙන්නත් බැරි වෙන පුළුවන්. ඒ නිසා කොහොම නත් තමන්ම විග්‍රහ කරන තැනකට යාමේදී ලොකු උදව්වක් වෙනවා. අපි මේක හිතේ නැත්නම් ඔළුවේ තියාගෙන ඉන්නවට වඩා පඩදාසියකට නැත්නම් කම්පියුටර් එකක ඒකට මේ සතහන් ටික දැමීමෙන් අපිට එක්තරා නිදහසක් අනිවාර්යෙන් ලැබෙනවා. ඔළුවේ තිබිච්ච බර අඩු වෙනවා සෑහෙන දුරකට. ඒ එක දෙයක්. අනිත් පැත්තෙන් ඒක විග්‍රහ කරන්න ලොකු උදව්වක් වෙනවා. මේකට හේතු සාධක හේතු පාදක උනතේ තත්ත මොනවාද කියලා. හේතු ඵලපතාවක් සම්බන්ධනේ. ඊට අතිරේකව දැන් අපි අර මෛත්‍රී කතා වගේම කියනකොට තව එහාට යන දේවල්. දැන් මම කියන එකේනා මහා ලොකුවට සැලකනවානේ මම තමයි ලොකුම එකේනා මේ ලෝකේ මේ රටේ විශ්වයේ සමාජයේ ඉන්න මම තමන් ගැන හිතාගෙන ඉන්න ප්‍රතිරූපය. තමන් කොයි තරම්නම් බැරෑරුම් කෙනෙක්ද කියන හැඟීමත් එක්කනේ මේ තමන්ට යම් දෙයක් වෙන අයගෙන් සිද්ධ විය යුතු නැහැ හානි කර දෙයක් ඒකම පුද්ගලිකවකින් හෝ වෙනත් කණ්ඩායමකින් නෙවෙයි සමහර විට ස්වභාව ධර්මයෙන්වත් සිදු විය යුතු නැහැ. එහෙමනම් ඇයි මටම මේක වෙන්නේ කියන ආකාරයෙන් හිතන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම කියන්නේ මේ විශ්වයේ කේන්ද්‍රේ නැත්නම් සමස්ත ਸਰව බලධාරී දෙවියෙක් වගේ කෙනෙක් එකතකින් මම. ඒක මම තමයි ලෝකේ විශ්වයේ ඉන්න මේ වෙලාවේ ඉන්න ලොකුම තැනත්තා කියලා හිතාගෙන ඉන්නවා. එතන ආත්ම කියන වචනේ නැත්නම් අත්ත කියලා පාලින් කියන්නේ කේන්ද්‍රීය වෙච්ච සංකල්පයේ තියෙන මේක මෙච්චරනම් ස්ථිරද මේ පුද්ගලයා කියලා අපි ගන්න අපි කොයිතරම්නම් සාපේක්ෂකව තවත් පුද්ගලයින්ට වගේම සත්වන්ට වගේම ද්‍රව්‍ය වලට වගේම ස්වභාව ධර්මයටත් බැඳිලා ඉන්නවද වගේ දේවල් ගැන අවබෝධය නිරන්තරයෙන් තිබෙන කෙනෙක් හැටියට ජීවත් වෙන්න යනවා නම් අපි අපිට ඒව පාවිච්චි කරන්න බලන්න මේ මොහොතේදී ඒ අවබෝධයේ යම් යම් කොටස් අවබෝධයේ යම් යම් තත්ත්ව මේ අවගේ අවස්ථාවන්දී සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි බොහොම පිංසිත් වෙනවා ඒ පැහැදිලි කිරීමට මම හිතන්නේ මට ඒ පැහැදිලි කිරීම තමයි අවශ්‍ය වෙදී බොහොම සරලව එක කියලා දුන්නා මම හිතන්නේ දැන් අපේ පුල්නිශාන්ත ගමගේ අපේ ගුරුතුමාන්ට තියෙනවා එකතු කරන්න ඒකට යමක් So silent. Otumage microphone.
මම මටම කතා කරා වගේ උනේ නේද? මේ කොහොමත් එහෙම තමයි තනියම කියවන කෙනෙක් නේ. මේ තරහ අපේ ස්වාමීන් වහන්සේ බොහොම වැදගත් අනුශාසනාවක් අපිට කළේ. ඒ කාරණා කීපයක් ඒ ටික මම නැවත සරලව කෙටියෙන් කියන්නම්. මේ තරහ ආවම ආභව දැනගන්නේ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් මේකට ඍණ පාටක් තමයි ගාලා තියෙන්නේ තරහට මේක එන්න හොඳ නෑ විශේෂයෙන් භාවනා කරන කෙනෙක් බෞද්ධෙක් මං වගේ හොඳ කෙනෙක් හොඳ ප්‍රතිරූපයක් තියෙන කෙනෙක් අපේ හඳුරන් වහන්සේ කිව්වා වගේ. එතකොට එහෙම කෙනෙක්ට තරහව කිව්වම මේ තරහ දිහා අපි බලන්නේ තරහේ. ඒ මේ තරහත් එක්ක තරහ වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. තරහත් එක්ක තරහ වෙලා තරහ ගත්ත කෙනත් එක්ක තරහ වෙලා තරහ නැති කරන්න හෝ තරහ පාලනය කරන්න හෝ තරහ ඉක්මවා යන්න හෝ බෑ. ඒ නිසා තමයි මේ තරහ ආභව දැනගන්න ඊළඟට ඒ තරහ එක්ක ඇති වෙන මුළු සංසිද්ධියම පුළුවන් නම් කොලේක ලියන්න කිව්වේ. එතකොට මේ අපි මේකත් එක්ක ටිකක් කිට්ටු වෙනවා. අර තරහත් එක්ක තරහ වෙනවා වෙනුවට අපි දැන් තරහ ගැන පොඩ්ඩක් තරහ ස්පර්ශ කරනවානේ මේක ගැන ලියන්න ඕනේ මේක ගැන හිතන්න ඕනේ කොහොමද ආවි කියලා හොයන්න ඕනේ. ඒතර තරහපත් වෙනවා අපේ කමටහන බවට. මේ කමටහන් එක තරහ වෙන්න බෑනේ. එතනින්ම මේ තරහ පිළිබඳ අපි දකින චිත්‍රය වෙනස් වෙනවා. ඒ චිත්‍රය වෙනස් වෙනකොට අපි සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. තරහ පැත්තක තියෙන්න පුළුවන්. හැබැයි අපි දැන් සැහැල්ලුයි ටිකක් කායිකවත් මානසිකවත්. ඉතින් මේ මෙතනදී මේ අපේ හඳුර කියපු කාරණේට මම 100%ක් මේකඟ වෙනවා. මේ මෛත්‍රී කරන්න කියන එක ප්‍රායෝගික නෑ. ඒක සාමාන්‍යයෙන් මේ ඇතුලේ ලොකු ඝට්ටනයක් වුණත් ඇති වෙන්න පුළුවන් ලොකු වෛරයක් තියෙන අවස්ථාවක මෛත්‍රී කරන්න කියීමෙන් මේ මනස දෙකට කැඩෙන්න බිඳෙන්නත් පුළුවන් එහෙම ඇතුලේ මේ ඝට්ටනයක් වීම නිසා. ඊට වැඩිය මේ සිහිය මුල් කරගත්ත සතිය මුල් කරගත්ත ක්‍රමවේද තමයි වඩාත් ප්‍රඥාවන්ත සාර්ථක සහ දිගුකල් සෞඛ්‍ය සම්පන්න තත්වයකට. ඊළඟට එක කාරණයක් තමයි පුළුවන් නම් ඉන්න තැනින් පොඩ්ඩක් ඈත් වෙන්න තරහ එන්න තැනින්. දැන් තරහ පටන් ගත්ත තැනම දිගට ඉන්නේ නැතුව එතනදී පාලනයක් කරගන්න අමාරු නම් තාවකාලිකව හරි එතනින් පොඩ්ඩක් අයින් වෙන්න. මොකද පරිසරය වෙනස් වුණාම තරහ අඩු වෙනවා. ඉතින් මේක හැම වෙලෙම කරන්න බෑ. පුළුවන් වෙලාවෙ මේක කරන්න. ඊළඟ කාරණේ මේ තරහ ආවා කියලා කවුරුවත් අපාය යන්නේ නෑ. මේක තමයි ඇත්ත. තරහක් ආවා කියලා හිතට එහෙමනම් කෙනෙක්ව නිරේගාමී වෙන්නේ හෝ සතර අපායට වැටෙන්නේ නෑ. මට තේරෙන විදිහට කෙනෙක් අපායගාමි වෙන්නේ හෝ පාප කර්මයක් වෙන්නේ තරහෙන් හිතන කියන කරන දේවල් නිසා. එක්ක තරහෙන් අපි දිගින් දිගට හිතන්නට ඕනේ වෛරී, එහෙම නැත්නම් වෛරයෙන් දිගින් දිගට කතා කරන්න ඕනේ, එහෙම නැත්නම් වෛරයෙන් මොනවාරි ක්‍රියා කරන්න ඕනේ. දැන් මේ එකකටවත් නොයා හිතට තරහක් ආවා කියපු පමණින්ම ලොකු අකුසලයක් වෙන්නේ නැහැ. ඉතින් මේකට මේ අනවශ්‍ය බරක් දාලා තියෙනවා. තරහ මේක නොආයිතුයි, මේක වැරදි, මේක ලොකු පවක් කියලා. දිය නොදිය යුතු වටිනාකමක් මේකට දීලා තියෙනවා. ඉතින් ඒ නිසාත් මේක ලොකු ප්‍රශ්නයක්. අපි අනවශ්‍ය වටිනාකමක් දුන්නාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේක දිහා සරලව බලන්න. එහෙම බලනකොට තමයි අර අපේ හඳුරන් ආංශී පාවිච්චි කරපු සතිපට්ඨානේ බලනකොට පේනවා මේක එනවා තියෙනවා යනවා එනවා තියෙනවා යනවා. දිගටම තියෙන්නේ නැහැ. අපේ ජීවිතේ කොච්චර තරහවද? එකක්වත් දැන් නැහැනේ. ඉතින් මේ තියෙන තරහ තව විනාඩියකින් හරි පහකින් හරි පැයකින් හරි නැති වෙයි. අන්නේ අවබෝධයෙන් ඉන්න. මේක එකක්. ඊළඟට මේ තරහ අපිට කියන දේවල් තියෙනවනේ කරන්න කියලා. කියන්න කියලා කියන දේවල්, අහන්න කියන ප්‍රශ්න තියෙනවා. කායිකව කරන්න කියන දේවල්. ඒවට අහුම්කම් දෙන්න. තරහ අපිට කියන දේවල් කරන්න කියන දේවල් වලට අහුම්කම් දෙන්න. මොනවද මෙයාමට කරන්න කියන්නේ? මාලව මොනවද කරවන්න කියන්නේ? ඒතර තරහ තමයි එතන නටවන කෙනා. අපි තමයි රූකඩේ. මේක තමයි වෙන්නේ. එයා මොන නූලද අදින්නේ? ඒ අනුව අපි නටන්න ලෑස්ති වෙලා ඉන්නවද? එහෙම නැත්තම් එයා මොන නූලද? මම නටන්නේ නැහැ කියන තැනත් අපිට ඉන්න පුළුවන්. තරහක් තියෙනවා. එයා අපිට මෙහෙම කියන්නත් කියනවා. හොඳට අපිට ඒක ඇහෙනවා. හැබැයි අපි ඒක කියන්නේ නැහැ. කියනවද නැද්ද තීරණේ තියෙන්නේ අපේ අතේ. කරනවද නැද්ද තීරණේ තියෙන්නේ අපේ අතේ. දැන් මේ විදිහට අපි තරහට හැමදෙනවා. හැබැයි තරහ නිසා නටන රූකඩයක් වෙන්නේ නැහැ. එහෙම ඉන්න පුළුවන් නම් අපිට කිසියම් දුරකට අපේ සතුට අහිමි කරගන්න නැතුව ඉන්න. එම නැත්ත ලොකු අසතුටක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්.
හරි කොහොමද පිංසිද්ද වෙනවා මේ පැහැදිලි කිරීමට. මම හිතන්නේ අපි ධර්මය ගැන අහන්න අපේ අවබෝධය වැඩි වෙනවා වගේම අපේ තිබ්බ සමහර ගැටලු තමන්ගේ පෞද්ගලික ජීවිතයේ තිබ්බ සමහර ගැටලු ඉබේම ලිහෙනවා වගේ මට දැනෙනවා. මටත් එහෙම දැනෙනවා. හොඳයි බොහොම ස්තුතියි. දැන් අප එන වෙනදා වගේ මේ වැඩසටහන සංවිධානය කිරීමට නිලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම දෙනා බොහොම යුසුලුව මේ සංවිධානය කරා වගේම ඒ සඳහා දායකත්වය ලබා දුන්නා. ඒ සියලු දෙනාටම ස්තුතිය. ඒ වගේම තමයි මේ වැඩසටහන සූදානම් වීමේදී මා සමහර වෙලාවට සමහරලාන්නේ බොහෝ වෙලාවට ඔබගෙන් මොනවද සාකච්ඡා කළ යුතු කොටස් කියලා ප්‍රශ්න යොමු කරනවා. ඒ වගේම දැමුත් මේ මොහොතේ සිට ඉස්සරහට මේ ඉතුරු විනාඩි කිහිපය තුළ ඔබට කිසියම් ගැටලුවක් තියෙනවා නම් අපේ අද දේශක මණ්ඩලයෙන් ඒක අහන්න පුළුවන්, යොමු කරන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ අවස්ථාව. ඒ අතර අපිට යොමු වන ප්‍රශ්නයක් මම යොමු කරමින් මේ ප්‍රායෝගික ක්‍රියාවලිය ආරම්භ කරනවා. මේක මේ ගුරුතුමාට යොමු කරලා තියෙන්නේ වර්තමානයේ තුල අපි කරමින් සිටින අප විසින් සතුට ඇති කරගත් ක්‍රියාකාරකම් තවදුරටත් පවත්වාගෙන යෑම ගැන ඔබතුමා සිතන්නේ මොනවද? අපි සතුට වෙන්න කරපු සමහර ක්‍රියාකාරකම් සමහරලාට අපි ඒවත් වෙන කාටවත් හානියක් නැති ක්‍රියාකාරකම් එයින් අපි ලබන සතුට පවත්වාගෙන යෑම ගැන ඔබතුමා මොනවද සිතන්නේ කියලා තමයි ප්‍රශ්නේ යොමු කරලා
තියෙන්නේ. මම මොනවා හරි හිතන්න ඕනේ කියලා.
ඔව් දැන් ඒක එහෙම පවත්වාගෙන යෑම තුළ ඒකින් වෙන කාටවත් හානියක් නැත්නම් මේ ප්‍රශ්නේ ඒ කොටස ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ පවත්වාගෙන යෑම නරකක් නෙවෙයිනේ. නෙවෙයි නේද කියලා තමයි මේකෙන් අහන්නේ.
දැන්කො මේ ප්‍රශ්නේ අහගෙන කොටස මුලට එන්න තියෙනවනේ, ඉතිලා තියෙනවනේ, දැල්ලා තියෙනවනේ. මේ වෙනතනක් මෙහෙවන්න පුතුමාට අනුනා කළ තියෙනවා. අමතාව ගෞරවයෙන් කැවිලා තියෙනවා. ඒ කියන්නේ කන්දට සතුටුයි. දැන් මේ කෙනෙක් සතුටු වෙන්න කරන දේවල් තිබෙනවා. ඉතින් මේ ගැන සතුටු වෙන්න බොනික් එක ගන්නවා. එහෙම නැත්නම් වැලි ටිකක් අනනවා. එහෙම දෙයක් වැලිපත් වෙනවා. පිටු හදනවා. මූකුරා යනකොට ඒ එහෙම සතුටු වෙන්න කොම් පිටු හදන්නේ නැහැ. මෙතන වෙන මොනවද? ඉතින් මේ මැවිත් ඊට වැඩිය ගැඹුරු පළල් සැහැල්ලුවක් නිදහසක් කෙනෙක් අත්දකිනවා. ඉතින් මේක තමයි පරිණාමය කියන්නේ. ප්‍රඥාවේ පරිණාමය අත්දැකීම් වල මොහු පුරා යන පරිණත වීම. ඒත් සමග අර තමන්ට තේරෙනකල් ඉන්න. ඒකයි මම කියන්නේ කවුරුවත් කියන නිසාම නෙමෙයි. හැබැයි තමන්ට තේරෙනවා නම් මේකේ ලැබෙන සත්‍ය බොහොම ලාමක සතුටක් වැඩි වෙලාවක් තියෙන්නේ. මේකට මම වියදම් කරන ගාන කැප කරන කාලය වෙන මහන්සිය නිදි මරනවා සමහරට නාට්‍යයක් බලන්නේ. හැබැයි ඔක්කොමත් එක්ක බලන්න මේකෙන් ලැබෙන සතුට කොච්චරද. මේ ටික ඔක්කොම එක පැත්තකට දාලා වියදම් කරන ධනය කැප කරන කාලය මහන්සිය නිරෝගීකම විවේකී මේ ඔක්කොම ආයෝජනය කරලා මට ලැබෙන සතුට කොච්චරද කියලා බලන්න. කිරලා බලන්න මැනලා බලන්න. එහෙම කිරලා මැනලා බලනකොට තේරෙනවා නම් මෙතන පාඩුවක් වෙන්නේ අලාභයක් වෙන්නේ මේ ගනුදෙනුවේදී කියලා. එතකොට ඉතින් දිගින් දිගටම අලාභ ලබන්න අවශ්‍ය නැහැ. හැබැයි මේක අපිට තේරෙනකල් ඉන්න බලහත්කාරයෙන් ගලවන්න හදන්න එපා. මේක මේ අතහරින්න එපා. බලහත්කාරයෙන් සතුට ලැබි ලැබී තියෙද්දි බලහත්කාරයෙන් ඒක අතහරින්න එපා. ඒක අතහැරීමක් නෙවෙයි. හිතේ කොනක ඒක ඇලිලා තියෙන්නේ. දැන් මේ කියනකොට මා කියූ පොතක මේ මහගම සේකරයන්ගේ මේ ප්‍රබුද්ධ කියන පොතේ එතුමා කියනවා මේක කලාකරුවෙගේ ජීවිතය සම්බන්ධ කරගෙන මේ පොත ලියන්නේ ප්‍රබුද්ධ කියන කලාකරුවා. ඒ එතුමා මුල් කාලේ සාමාන්‍ය ගායකයෙක්. හැබැයි ඊට පස්සේ එක ගීතයකින් හරිම ජනප්‍රිය වෙලා ලොකු ගමනක් යනවා. මුළු ලෝකෙම ආදරය කරනවා. වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙනවා. සියලු වර ප්‍රසාද ලැබෙනවා. හැබැයි මේ සියල්ල එක්ක එතුමා ජීවිතයේ දිහාත් කිසියම් විපස්සනාවකින් බලනවා මේ ප්‍රබුද්ධ කියන පොතේ ඒ කලාකරුවා. එහෙන් බලලා එක තැනක කියනවා මවනා විඳිනා රසිකත්වය මොහු පුරා ගිය විට නොරිසි වෙයි නොසියුම් කලාකෘති. මේ මවනා විඳිනා ඒ කියන්නේ කවුරු හරි නැවපු එකක් අපි එක්ක අහලා විඳිනවා. එහෙම නැත්නම් කාට හරි විඳින්න අපි නිර්මාණය කරනවා යමක් කලාකෘතියක්. හැබැයි මේ මවනා විඳිනා රසිකත්වය මොහු පුරා ගිය විට නොරිසි වෙයි නොසියුම් කලාකෘති. එතකොට ඊට පස්සේ අර බොළඳ කලාකෘති ඒවට ඒ වගේ නෑ කිසි ගතියක්. ඊට පස්සේ එතුමා කියනවා ඊට පස්සේ ජීවිතේම කලාවක් බවට පත් වෙනවා. ආයි පිටින් කලාව වෙනම හොයන්න ඕනේ නෑ සතුටු වෙන්න. ජීවිතේම කලාවක්. මහා කලාවක් බවට ජීවිතේ පත් වෙනවා. නොනවතින ප්‍රවාහයක් බවට. ඉතින් මේක තමයි පරිණාමය. මේ භවනාව ඕනෙ වෙන්නේ එතෙන්ට. අපි මුලින් පිටින් සතුට ගන්නවා. ඊට පස්සේ අපි හිතලා සතුට වෙනවා. අපි අර කලින් කතා කරපු කාරණා හිතලා සතුට වෙනවා. ඊට පස්සේ වර්තමානයේ සිටීම තුළ මේ මොහොතේ තියෙන සැනසෙල්ල ලබනවා. ඊටත් එහාට යනකොට මේ හිතේ තියෙන ගොරෝසු ගති මෘදු වෙනකොට ආවේග අඩු වෙනකොට හිතපත් වෙනවා, හදවතපත් වෙනවා සතුටේ කුල්පත බවට. එහෙමපත් වුණාම ආයෙ පිටින් සතුටක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක ගමනක්, පරිණාමයක්. මේක එහෙම යන්නේ අර හරියට අර දලඹුවෙක් සමනලයක් වෙන එක දවසින් වෙන්නේ නැහැ. මේක පරිණාමයේ අවස්ථා ගණනාවක් තියෙනවා. ඉතින් එහෙම තමයි මෙතනත් තියෙන්නේ. ඉතින් කෙනෙකුට හිතෙනවා නම් ඒක අහිංසකයි, තව කාටවත් වරදක් නැහැ. ඒක එහෙද නැතිව ගැටලුවක් නැහැ. ඒක අතාරින්න එපා. හැබැයි බැරි වෙලාවත් කරන්න බැරි වුණොත් ඒ නාට්‍ය බලන්න බැරි වුණොත් ලයිට් නැති වුණොත් රූපවාහිනිය වැඩ කළේ නැත්නම් ගෙදරට අමුත් එක්ක ආවොත් බලන්න එතන පුළුවන් ද දුකක් විඳින්න නැතුව ඉන්න. මෙච්චර කල් බලපු නාට්‍ය ගැන හිතලා සතුටු වෙන්න බැරිද? අද බලන්න බැරි වෙච්ච එක ගැන දුක් නොවි. අන්න ඒව හොඳ පරිශ්‍රණයක් කරගන්න අහිංසක සතුටක් අහිංසකව විඳින්න. හැබැයි එහි
මම කලින් කිව්වා වගේ අපි හැමෝටම තියෙන එකම විදිය ප්‍රශ්න කියලා මට හිතෙනවා. මේ එහෙම කියන්න හේතුව දැන් මට යොමු කරලා තියෙන එක ප්‍රශ්නයකට සමාන ප්‍රශ්නයක් මේ මොහොතේම මට ලැබුණා. මේකත් මේ ගුරුතුමාට තමයි ඉදිරිපත් කරන්නේ. මේ එක නිවසක
පුද්ගලයෙක් ඉන්නවා ඔහු ජීවිතේ ඔවුන් අයට කරදර කිරීමෙන් සතුටක් ලබන බව පේනවා. එහෙම වුණාම මේ සිද්ධියේදී අන් පුද්ගලයන් පවුලේ අනිත් සමාජිකයන් මේක කොහොමද මේකට මූණ දෙන්නේ? කොහොමද මේක හැන්ඩල් කරන්නේ? එහෙම නැත්නම් කොහොමද මේ தത്വයට මූණ දෙන්නේ කියන එක ගැන ප්‍රශ්නයක් අහලා දෙනවා. In a household, if one person gets happiness creating a misery to the person, is it a true happiness? අලෙන් ප්‍රශ්නේ එක සැබෑ සතුටක්ද? ඒ කියන්නේ අනිත් අයට හානි කිරීමෙන් කරදර කිරීමෙන්. How can the other person handle this situation? Please explain.
Oh, දැන් මේ පළවෙනි ප්‍රශ්නෙට ඒක සැබෑ සතුටක්ද කියන එක, ඉතින් ඒක සතුටක්නේ. සැබෑ සතුටයි බොරු සතුටයි කියලා සතුටවල දෙකක් නැහැ. හැබැයි නිවැරදි සතුටයි වැරදි සතුටයි කියලා නම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කුසලයක් වෙන සතුටයි අකුසලයක් වෙන සතුටයි කියන්නේ. එතකොට මේක ඒ කවුරු හරි මහත්මයා හරි මහත්මිය හරි චේතනාත්මකවම අනිත් කෙනෙක්ව අපහසුතාවයට ප්‍රශ්නයකට ලක් කීමේ චේතනාම් යම් යම් සිද්ධි නිර්මාණය කරලා අනිත් කෙනා ඒ අපහසුතාවයට පත් වෙනවා දැකලා සතුටු වෙනවා නම් ඒක සතුටක් තමයි. හැබැයි එකින් ඒ තැනැත්තා හෝ තැනැත්තිය කරගන්නේ අකුසලයක්. ඒ අකුසලයක් විතරක් නෙමෙයි ටික ටික යනකොට මේක මදි වෙනවා. මේක මද්‍රව්‍යයක් වගේ මේ ස්වභාවය. ඒ කියන්නේ මුලින් කුංචි ප්‍රශ්නයක් ඇති කරලා සතුට වෙනවා. ඊට පස්සේ ඒ සතුට මදි ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. ඊටත් පස්සේ තවත් ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. ඉතින් මෙහෙම මෙහෙම ගිහිල්ලා අන්තිමට තමන්ගේ ජීවිතයත් අපායක් කරනවා, අනිත් අයගේ ජීවිතත් අපායක් කරනවා මෙලොව වශයෙන්. ඉතින් මේක ටිකක් භයානක තත්ත්වයක් ඒ තැනත්තගේ සාංසාරික ජීවිතේ පැත්තෙන් බලනකොට. ඒ නිසා මේ අනිත් අයට පුළුවන් නම් මේකේ කරුණාවක් ඇති කරගන්න. මේ තැනත්තා සරල සතුට පිළිබඳ අයන්නවත් දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. ඒක දැනගන්න ලැබිලා නැහැ. සමහර පුංචි කාලේ ලැබිච්ච අත්දැකීම් මෙහෙම වෙන්න පුළුවන්. හොයලා බැලුවොත් ඒක තමයි ඇත්ත. දැන් එහෙනම් පුද්ගලයන් පිළිබඳ අපි හොයලා බලනකොට අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ එයා දන්නේ නැහැ මේ අහිංසක සතුට කියන්නේ මොකක්ද කියලා. එහෙම එකක් පුංචි කාලේ ඉගෙන ගන්න ලැබිලා නැහැ ඒක ගෙදරදි. එහෙම නැත්නම් සමාජයේ. ඉතින් Taman දන්නේ නැති දෙයක් කොහොමද කෙනෙක් කරන්නේ? මේක තමයි ඇත්ත. ඉතින් එහෙම බලනකොට ඔන්න ඇති වෙනවා කරුණාව. අති අනිත්‍යයට කරන්න පුළුවන් එක දෙයක් තමයි මෙහෙම මෙයාට වෙලා තියෙන්නේයි කියලා පුළුවන් නම් කොහෙල බලන්න. අවංකවම උදව් කරන්න ඕන. කොහෙල බැලුවාම ලොකු කරුණාවක් එයි. මෙයා සතුටින් නෙමෙයි ඉන්නේ. මේක තමයි ඇත්ත. සතුටින් නෙමෙයි ඉන්නේ. ඒ අසතුට එයා වහගන්න දන්න එකම දේ මේ කරනවා. ඉතින් මේ කාරණේ තේරුම් ගත්තාම අපිට පුළුවන් එකක් ප්‍රතික්‍රියා වැඩි නොකරයි. දැන් මේක මද්ද්‍රව්‍යයක් නේ. අපි වැඩිපුර වැඩිපුර මද්ද්‍රව්‍ය දෙන්න දෙන්න මෙයා වැඩි වැඩියෙන් ඇබ්බැහි වෙනවනේ. ඒ නිසා හොඳම දේ තමයි මේකෙන් අපි හර්ට් නොවී ඉන්න පුරුදු වෙන්න. අපි අපිට රිදව ගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. පෙන්වන්න අනිත් කෙනාට ඔබ මොනවා කළත් අපිට ගාණක් නැහැ, අපිට රිදෙන්නේ නැහැ කියන එක තරහෙන් නෙමෙයි ආදරයෙන් පෙන්වන්න. ආදරයෙන් පෙන්වන්න. තරහෙන් පෙන්වන්න යන්න එපා. හැබැයි ඒකට උත්සාහ කරන්න. මේක හරි වැදගත්. මොකද මොන ක්‍රමයකින් හරි මෙයාම හැදුවා කියන්නේ අපිට තරහයෙන් නැති අපිට රිදෙන්නේ නැති තැනකට මෙයාව හදලා ගත්ත කියන්නේ නීතියෙන් දඬුවම් දීලා හරි බෙහෙත් දීලා හරි කට බැඳලා හරි අතපය බැඳලා හරි. හැබැයි තව කෙනෙක් එහෙම නොකරයි කියලා අපිට කියන්න පුළුවන්. මෙහෙම කී දෙනෙක්ව හදන්න ඕනේද අපේ දුක නැති කරන්න? එහෙම අපිට පුළුවන්ද අපේ දුක නැති කරන්න? ඒ නිසා මේක සංසාරයෙන් අපිට දීපු කමඨහනක් විදිහට බලන්න. ඒ ඇතුළටම කමඨහනක් ගෙනල්ලා තියෙනවා. කමඨහනක් ප්‍රඥාව වඩන්න හොඳ කමඨහනක්, සංසාරේ තේරුම් ගන්න හොඳ කමඨහනක්, විමුක්තිය ලබන්නත් හොඳ කමඨහනක්. ඒ විදිහට මේකත් එක්ක ක්‍රියා කරන්න පුළුවන් නම් අපිට යම් තාක් දුරකට අනිත් කෙනාට උදව්වක් කරන්නත් පුළුවන්, එයා ඒ උදව්ව ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. හැබැයි අපිට අපේ සාමාන්‍ය ජීවිතයයි අපේ ආධ්‍යාත්මික ගමනයි දෙකටම මේකෙන් ලොකු ආලෝකයක් ලබා ගන්නත් පුළුවන්.
හොඳයි බොහොම ස්තුතියි.
ලැබෙන ප්‍රතිචාර සහ ප්‍රශ්න වලින්ම තේරෙනවා මේ වැඩසටහන ඉතාමත් සාර්ථක වැඩසටහනක් බවට පත් වන බව. ප්‍රශ්න බොහෝ ගණනක් ගලාගෙන එනවා. ගෙදර ගැටලුවක් ඇති වුණාම ඒක කමටහනක් කරගන්න. ඒක තමයි ඔබ ඔබතුමාගේ අනෙවිදි. දැන් තව එක ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ සතුට සාපේක්ෂයි නේද කියලා.
ඔව් අපේ හාමුදුරන් වහන්සේ හොඳයි.
ඔව් මම හිතන හැටියට අපි ඒක යම් කාරණයක් දැනටමත් කියලා තියෙනවා. ඔබතුමත් දැන් ටිකකට කලින් කිව්වා මාත් කලින් කිව්වා අර පුංචි කාලේ මේ සෙල්ලම් දිවල් හදන හදර ලැබෙන සතුට පස්සේ කාලෙක ලොකු සතුටක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ඒකම දිගින් දිග ලාමක සතුට සාලාමක කියන අපි දෙක එක පැත්තකින් ඒ ලාමක සතුට සම්බන්ධ කරන්න පුළුවන් අලාමක සතුටට එක පැත්තකින් සාපේක්ෂතාව ගැන සලකද්දී මේ කලකදී සතුටයි කියලා අපි කියනදී අපිම පස්සේ දුරක් හැටියට සලකනවා වෙන්න බැරි. අපි කලකදී මේ කලකදී තරක් නෙවෙයි යම් තැන්වලදී සහ යම් පුද්ගලයන් ඉදිරි උපත් වන අවස්ථාවලදී සතුටයි කියලා හිතනදී තව වෙලාවකදී තව කාලවලදී ඒක සතුට හැටියට නොසලකන්න පුළුවන්. ඒ කියන්නේ අපි කිව්වා මම හිතන්නේ සාපේක්ෂ කියන වචන පාවිච්චි නොකලට කලින් කලට වෙනස් වෙනවා අපේ ඒ ගැන තියෙන සිතැඟි ඒ ගැන තියෙන මිනුම් දඩු වෙනස් වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අර ලාමක නොවන සතුටට ගැඹුරු සතුටට අවබෝධයක් සහිත සතුටට නැත්නම් පුළුල් පදනමක් සහිත සතුටට යාමේ වැදගත්කම තියෙන්නේ. ඒ ටිකයි මට හිතෙන්නේ මේ වෙලාවේදී දැනට කියන්න තියෙන හැකියාව වැදගත්ම කාරණේ. සාපේක්ෂ ගතියක් තියෙනවා පැහැදිලිව නේද? හැබැයි මොකක්ද කියලා දැන්නේ අදහස් කියලා මට
මම හිතන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරා ඔව් දැන් මේ ගුරුතුමාත්ව වගේ සමහර කාලයකට එන සතුට ඊට පස්සේ චූටි කාලේ අපි වෘතල් වෙච්චි මොන සමහර සිද්ධීන් සහ ක්‍රියාකාරකම් වලින් දැන් සතුටක් ලබන්නේ
ඒ කලකදී ලැබු සතුට ශෝකයක් හැටියට දැන් කලකන අවස්ථාවක් තියෙන්න පුළුවන්. පශ්චාත්තාපයකුත් එක්ක ඒ සතුට සමරන්න පුළුවන් අවස්ථාවක් නැතුව නෙවෙයි නේ. සමහර සතුට
එහෙමයි. එහෙමයි.
පශ්චාත්තාපයක් වඩ ප්‍රයත්න ඉන්නත් දැක්කත්.
ඒ අතර මම තවත් ප්‍රශ්නයක් යොමු කරන්න කැමති මේක මේ extra මාත්මය කියලා තියෙන මේ always force our happiness to a situation or a moment. Simply, we don't enjoy the present moments. What was the reason behind this? We always force our happiness to a situation or a moment. Simply, we don't enjoy the present moment. What was the reason behind this?
Magin dahane. හොඳයි මේ තමයි මේ අපි හිතනවා මේ සතුටට සිද්ධියක් ඕනේ මොනව හරි දෙයක් වෙන්න ඕනේ සතුටු වෙන්න කියලා. ඉතින් ඒ නිසා අපි එහෙම ලයිස්තුවක් හදන් තියනවා සතුටු වෙන දේවල් මෙන්න මාව සතුටටපත් කරන සිද්ධි මෙන්න අසතුටටපත් කරන සිද්ධි කියලා අපි කලින්ම අපේ අත්දැකීම් අනුව හදාගත්ත ලයිස්තු දෙකක් තියෙනවා අපි හැමෝම ළඟ. ඉතින් ඒ ලයිස්තුවට අනුව යමක් වෙනකොට එක්කෝ සතුටු වෙනවා එක්කෝ අසතුටු වෙනවා. මෙහෙම අපි කන්ඩිෂන් වෙලා ඉන්නේ. මෙහෙම අපි මේ අපිව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මෙහෙම ප්‍රෝග්‍රෑම්ස් දෙකක් අපි හැමෝමගේම ඔළුව ඇතුලේ නැත්තම් හිත ඇතුලේ තියෙනවා. ඉතින් මේකට තමයි සංකත කියලා කියන්නේ නැත්තම් සංඛාර කියලා කියන්නේ. ඒතර අපේ හැම සතුටක්ම සංකත සතුටක් සාමාන්‍ය සංඛාර පච්චයා එන සතුටක්. හේතු වෙලා එන සතුටක්. දැන් ඒ නිසා මේ සිද්ධි සහ ඒ දේවල් මත අපි යැපෙනවා ඒ වගේම කරනවා. ඉතින් එහෙම නැති කිසිම දෙයක් මත රඳා නොපවතින. ඒ රඳා නොපැවතීම නිසාම ලබන නිදහසක් තියෙනවා. අපි මොකක් හරි උඩ රඳා පවතිනකොට අපි නිදහස් නෑ, වහල්නේ. එතකොට ওই විදියට බැලුවොත් ඒක ලොකු සතුටක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ තියෙනවා වහල් බවක්. ඒ සතුට අපි ලබන්න යම් යම් දේවල් වලට වහල් වෙන්න වෙනවා. එක්කෝ නිශ්ශබ්දතාවයට වහල් වෙන්න වෙනවා, එහෙම නැත්නම් ලස්සන පරිසරයකට වහල් වෙන්න වෙනවා. වහල් වෙන්න වෙනවා කියන්නේ ඒව මතයි මේ සතුට ලැබෙන්නේ. එතකොට කෙනෙක් මේක ගැන මෙනෙහි කරලා කල්පනා කරලා මේ වහල් බවිනුත් නිදහස් වුනොත් ඒ නිදහස මොනතරම් සැපක්ද කියලා හිතලා සමහර විට ඒ තත්ත්වෙන් නිදහස් වෙන්න ලබන සුවය ඒ මොමන්ට් එකේ හරි එහෙම නැත්නම් ඒ සිටුේෂන් එකට හරි සම්බන්ධයක් නැහැ. ඒ සිටුේෂන් සොලිනුයි මොමන්ට් සොලිනුයි සම්පූර්ණ නිදහස් ඒ සිදුවීම් වලින් ඒ දේවල් වලින් නිදහස් නිවහල් බව තමයි සැප කියන තැනට එන්න පුළුවන්. ඊළඟ ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස තමයි මේ වර්තමානයේ සිටීමෙන් ඇයි අපි සතුටු වෙන්නේ නැත්තේ? ඉවෙන්නේ නැත්තේ අපි ඉන්නේ නැති නිසා. දැන් ඉන්නේ නැති නිසා අපිට එහෙම සතුටක් තේරෙන්නේ නැහැ. අපි මනස පුරුදු කරලා තියෙන්නම වෙච්ච දේවල් ගැන හිත හිත ඉඳයි, වෙන්න තියෙන දේවල් ගැන උපකල්පනය කර කර අනුමාන කර කර ඉඳයි. ඉතින් එහෙම පුරුදු කරපු හිත හැම විටම සතුට හොයන්නේ එක්ක අතීතයෙන් එක්ක අනාගතයෙන්. එක්ක ඉස්සර වින්ද සතුටක් මතක් කරලා එයා සතුට වෙන්න හදනවා. ඉතින් ඒකෙන් ඇත්තටම කෙනෙක් සතුට වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තම සතුටක්ද කියලා හිතෙනවා. දැන් මේකට මම නිතර ගන්න උදාහරණයක් තමයි මේ අපි දවසට හොඳටම පැණිරහ උක් කෑල්ලක් කපලා අපලා ඒක හොඳටම පැණිරහ විඳිනවා. විඳලා තවදුරටත් රහක් නැති වුණාම අපේ විසික් කරනවා. එතන මේ විසික් කරපු උක් කපයක් කාලා උරලා බීලා විසික් කරපු උක් කපයක් ආයෙ දවසක අරගෙන හැපුවා කියලා පැණිරහක් එන්නේ නැහැ. ඉතින් එතන වෙන්නේ රවට්ටා ගැනීමක් විතරයි. ඒ වගේම ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන හිතලා සතුට වෙන එකෙත් ඇත්තම සතුටක් නැහැ, තාම වෙලා නැහැ නේ. හැබැයි මේ දෙකම මහ බරක්. අනිත් එක කෙනෙකුට මතක් කර කර ඉන්න බෑ. ඒ දොර ඇරපු ගමන්ම අසතුටුදායක දේවලුත් එනවා ගලාගෙන. ඉතින් වැඩිපුර තියෙන අසතුටුදායක මතකයන් නම් ඒවා වැඩිපුර එන්න තියෙන ඊට වැඩි. අනාගතය ගැනත් අපි සතුටින් මවන්න පටන් ගන්නවා. හැබැයි ටිකකින් අපි දන්නේම නැතුව මේක ඇතුළට බය එනවා, සැකේ එනවා, අනුමාන එනවා, තැති ගැනීම එනවා, කම්පන එනවා. ඒතර ඒ පැත්තට ගියත් නවතින්න වෙන්නේ දුකක් එක්ක. හැබැයි මේ මොහොතට આવොත් මේ මොහොත ඔය දෙකින්ම නිදහස්. අතීත බරිනුයි අනාගත බරිනුයි මේක කදක් විදිහට අපි අරගෙන යනවා. කදක් විදිහට ඉස්සරහින් අනාගතය එල්ලගෙන පිටපස්සෙන් අතීතය එල්ලගෙන මේක බරක්. ඉතින් මොහොතකට හරි මේ කද බිමින් තියන්න පුළුවන්. හැම වෙලෙම එල්ලගෙන ඉන්න ඕනේ නැහැ. ඕනේ වෙලාවට කරේ තියාගත්තට කමන්නේ. මේක බිමින් තිබ්බහම අර මොන තරම් හැල්ලුවක් ලැබෙනවද? අන්න ඒකත් පුහුණු කරන්න. මේක පුහුණු කරොත් තමයි මේ වර්තමාන සතුට කෙනෙකුට අත්දකින්න ලැබෙන්නේ.
බොහොම පිංසිර දෙන මං හිතන්නේ මේ මොහොතේ අපි මම ඒ කද බිමින් තියලා කියලා හිතෙනවා. මේ මොහොතේ සතුට වෙනවා. සතුටින් තමයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. මම හිතන්නේ මේ මාතෘකාව ගැන අව වැඩසටහන කරන්න තරම් ප්‍රශ්න ගොඩක් ලැබිලා තියෙනවා සහ අසමින් සිටිනවා කට්ටිය. හැබැයි ඒ තරමට සතුට වැදගත් කියලා අපිට දැනෙනවා. අපි ජීවත් වෙන්නේ සතුට වෙන්න යහපත් විදියට. තව එක ප්‍රශ්නයක් තියෙනවා, මේකත් ඉදිරිපත් කළා තියෙන ගුරුතුමාටමයි. වර්තමානයේ ජීවත් වීම මෙතරම් අමාරු වන්නේ ඇයි? ඒ පවත්වාගෙන යම අපහසු වන්නේ. විශේෂයෙන්ම වර්තමානයේ ජීවත් වීම තමයි දුලින් අපි සතුට ලබනවා. වෙන්නේ පවත්වාගෙන යන්න හරිම අමාරුයිලු. ඒකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
ජීවත් වෙන්න පුළුවන් වර්තමානයේ විතරයි. يعني මේ මොහොතේ ඇත්තටම තියෙන්නේ අතීතය කියන්නේ මතකයක්. අනාගතය කියන්නේ ප්‍රාර්ථනයක්, සැලසුමක්. එතකොට ජීවිතය කියන එක මතකයක්වත් ප්‍රාර්ථනයක්වත් නෙමෙයිනේ. ඒක මේ මොහොතේ පවතින දෙයක්. ඒත් ඇත්තටම නම් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් වර්තමානයේ පමණයි. වර්තමානයේ ඉන්නේ නැති කෙනා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. එතන ජීවිතයක් නැහැ, ජීවයක් නැහැ, සජීවී බවක් නැහැ. ප්‍රාණයක් නෑ. නිකන් මතකයක් විදියට, ප්‍රාර්ථනයක් විදියට ඔහෙ පාවෙවි ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඉඳලා ඒක තමයි සංසාරේ කියන්නේ. ඔය සංසාරේ යන්නේ ඔය දෙක නිසා තමයි. ඔය අතීතය අනාගතය ඇත්තක් විදියට අරගෙන එහෙම දේවල් දෙකක් තියෙනවා කියලා, තිබුණා කියලා නෙමෙයි, ඉස්සරහට තියෙයි කියලාත් නෙමෙයි, දැන් තියෙනවා කියලා. අතීතයයි අනාගතයයි කියලා දෙකක් දැනුත් තියෙනවා කියලා රැවටීම නිසා තමයි මේ භවය හැදිලා සංසාරේ යන්නේ. එතකොට මේ දවසක දෙහික රැවටීමක් නෙමෙයි, මේක මහා දිගු කාලයක රැවටීමක්. ඒ රැවටීම මේ රැවටීම කොච්චර ප්‍රබලද කියනවනම්, සා මේ රැවටීමට අපි කොච්චර අහු වෙලා අබ්බැහි වෙලා තියෙනවද කියනවනම්, වර්තමානයේ ඉන්න අපිට දැන් උත්සාහ කරන්න වෙලා තියෙනවා. ලොකු උත්සාහයක් ගන්න වෙලා තියෙනවා. දැන් අපි බැලුවොත් ටිකක් පුංචි ළමයි දිහා, පුංචි ළමයෙක් කතා කළොත් එහෙම ඒගොල්ලෝ උත්තර දෙන්නේ වර්තමානයේ. අතීතයෙන් උත්තර දෙනවා අඩුයි, අනාගතයෙන් උත්තර දෙනවත් අඩුයි. මේ වෙලාවේ වෙච්ච දෙයි, මේ වෙලාවේ දැනෙන දෙයි තමයි ළමයි කතා කරන්නේ, කියන්නේ, අපෙන් අහන්නේ. ළමෙක් සාමාන්‍ය පුංචිම ළමෙක් ඊයේ මොකද කළේ, හෙට මොකද කරන්නේ අපෙන් අහන්නේ නැහැ. ඒ වගේම අපි ඇහුවත් වර්තමාන වාක්‍ය වලින් තමයි උත්තර දෙන්නේ. හැබැයි ඊට පස්සේ එහෙම පටන් ගත්ත ජීවිතේ, ටිකක් හරි එහෙම පටන් ගත්ත ජීවිතේ ටිකක් තරුණ කෙනෙක් එක්ක කතා කරලා බලන්න, මෙයා අනාගතයෙන්මයි කතා කරන්නේ. තරුණ අය ඒ විභාග ගැන කතා කරනවා, රැකියාව ගැන, විවාහය ගැන, ගෙවල් හැදීම ගැන, පිටරටට මයිග්‍රේට් වෙන එක ගැන, මේවා තමයි කතා කරන්නේ. ඉතින් මෙහෙම කාලයක් ගිහිල්ලා මැදි වියත් පහු කළ වයසට යන කෙනෙක් එක්ක කතා කරන්නේ මෙයා අතීතය ගැන කතා කරනවා. වයසට යන අය, වයස අය කතා කරන්නේ මේ කාලේ ගැන, තමන් කරපුවා කියපුවා ගැන. දැන් මේ දෙකොල්ලටම වර්තමානයේට එන්න ටිකක් අමාරුයි. තරුණ අයට අමාරුයි අනාගතයෙන් වර්තමානයට එන්න, වයසකයට අමාරුයි අතීතයෙන් වර්තමානයට එන්න. ඉතින් මේකට උත්සාහයක් කරන්න ඕනේ. උත්සාහයක් නොකළොත් වෙන්නේ ওই දෙක තමයි. හැබැයි මෙහෙම කිව්වහම මේ තරුණ අයට වර්තමානයේ ඉන්න බෑ කියලා හරි, වැඩිහිටියන්ට වර්තමානයේ ඉන්න බෑ කියලා හරි නීතියක් නෑ. මං කිව්වේ සාමාන්‍යයෙන් වෙන දේ, සාමාන්‍යයෙන් අපිට පේන දේ. හැබැයි අපි උත්සාහයක් කළොත් මේ මොහොතේ ඉන්න පුළුවනි. ඔය අපි කවුරුත් පුහුණු කරන්න උත්සාහ කරන ආනාපාන සති භාවනාව කෙලින්ම අපිට උදව් කරනවා වර්තමානයේ. හැම හුස්මක්ම ඇතුල් වෙන්නේ මේ මොහොතේ, පිට වෙන්නේ මේ මොහොතේ. වර්තමානයේට පමණයි හුස්ම ගන්න පුළුවන්. අතීතයේට හුස්ම ගන්න බෑ, අනාගතයේට හුස්ම පිට කරන්නත් බෑ. ඉතින් මේ සම්පූර්ණ සතිපට්ඨාන භාවනාවම කෙනෙකුට උදව් කරනවා වර්තමානින්ට. මේ සිහියෙන් තොරව සිහිය යම් පමණකට තියෙනවද, ඒ පමණට වර්තමානෙ ඉන්න පුළුවන්. මේ දෙක එක්සාපේක්ෂයි. සිහිය නැතුව වර්තමානෙ ඉන්න බෑ. සිහිය නැති කෙනා එක්ක අතීතින් එක්ක අනාගතින් ඉන්නේ. ඒ නිසා අතීතයෙන් හෝ අනාගතේ ජීවත් වීමට වර්තමානෙ ඉන්න අවශ්‍ය නම් කළ යුතු දේ මොකද්ද? සිහිය හොඳට හදාගන්න, සිහිය හොඳට පිටවන්න.
සිහිය හොඳට පාත්‍රාගෙන, සිහිය හොඳට පිටවාගෙන වර්තමාන ජීවත් වීම තමයි. ඒ සඳහා අපි උත්සාහවන්ත විය යුතුයි. ඒ තමයි අපේ උල්කමගේ අධිතුමාගේ, අපේ ආරම්භකයන්ගේ පණිවිඩය. අද තවදුරටත් එක මහත්මයෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා. ප්‍රශ්නයක් මන් නෙවෙයි, මේ වැඩසටහනේ රෙකෝඩින් එක කොහොමද ලබා ගන්න කියලා මං හිතන්නේ. ඒ සඳහා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් මේ අපේ වැඩසටහනේ සුජාන්ති වික්‍රමගේ, අපේ වෛද්‍යතුමියට.
ඔව්, රෙකෝඩින් එක අවශ්‍ය නම් මට ඊමේල් එකක් එවන්න, ඔබට මේ Zoom link එක ලැබුණු ඊමේල් ඇඩ්‍රස් එකටම, deshana.nilambe@gmail.com. මම ඊමේල් කරන්නම් රෙකෝඩින් එක. මම චැට් බොක්ස් එකට දාන්නම් මේ ඊමේල් ඇඩ්‍රස් එක. ඒකට පොඩ්ඩක් ඊමේල් එකක් එවන්න, රෙකෝඩින් එක අවශ්‍යයි කියලා.
නෑ, බොහොම පිසිද වෙනවා. අවසාන වශයෙන් අපි නැවතත් ඔබ මුණ ගැසෙනවා තව මාසයකින්. දෙසැම්බර් මාසේ 4 වෙනි සෙනසුරාදා අවශ්‍ය තුන හමාරට නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබ මුණ ගැහෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මෙවැනිම තවත් මාතෘකාවක් ඔබ සමග ඉතාමත් සරල ලෙස පැහැදිලි කර ගැනීමට බොහෝ ගැඹුරු කරුණු කාරණා ගැන කතා කරන නෙවෙයි, එදිනදා ජීවිතයේ ප්‍රයෝජනවත් වෙන එදිනදා ජීවිතයේ ගත කරන මේදී ඇති වෙන ගැටලු වලට මුහුණ දෙන ආකාරය ගැන සාකච්ඡා කරන්න සහ භාවනාව ගැන අපේ හිතේ උනන්දුව වැඩි කර ගැනීමට ඒ උදක්ම ප්‍රයෝජනවත් වේවි කියලා මා සිතනවා. තවදුරටත් අපි ප්‍රශ්න වලට උත්තර සොයන්න ඕ වෙලාවක් නැති නිසා මා අවසාන වශයෙන් කැමති බෙගුරුතුමාගෙන් අවසාන පණිවිඩයක් එහෙමත්නම් ඉතා කෙටියෙන් අපේ ශ්‍රාවකයන් වෙත ඉදිරිපත් කරන ලෙස.
ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ, කල්‍යාණ මිත්‍රද වෛද්‍යතුමනි, දේශන මණ්ඩලයේ ගෞරවනීය මහත්ම මහත්මියනි, කල්‍යාණ මිත්‍ර හිතවතුනි, දෙවතියනි, මේ වැඩසටහන පුරාවටම අපත් සමග රැඳී සිටි ඔබ සෑම දෙනාටම කවදත් නිල්ලඹින් ලැබෙන මේ සදහම් පණිවිඩය අඩුවක් නැතුව ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. බොහොම සජීවී වැඩසටහනක්, ප්‍රබෝධමත් වැඩසටහනක් කරන්න අපිට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් අහූ ප්‍රශ්න ඒත ලොකු උදව්වක් වුණා. මේ මාතෘකාව බොහොම සංවේදී මාතෘකාවක්, ඒ වගේම ජීවිතය හා බද්ධ වුණු මාතෘකාවක්, ඒ වගේම දැනගත යුතු මාතෘකාවක්. ඉතින් මේක වැඩසටහනකින් නෙමෙයි, මේ මාතෘකාව පිළිබඳවම අපිට අවුරුදු ගාණක් කතා කරන්න, සාකච්ඡා කරන්න, මෙනෙහි කරන්න, භාවනා කරන්න තරම් දේවල් තිබෙනවා. එතරම්ම පළල්, එතරම්ම ගැඹුරුයි. මේ තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳවත් මූල ධර්මය, මේ මාතෘකාවම තමයි වෙන වචන වලින්. ඉතින් මේ අපේ ආරාධිත දේශකයන් වහන්සේ, ඉතින් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, අපි ආරාධිත දේශකයන් වහන්සේ කෙනෙක් වඩම්මල උන්වහන්සේව පැත්තකට තියලා මේ ඇයි මේ අපි වෙනම පටන් ගත්තේ කියලා වෙනදා වගේ නැතුව. ඉතින් මම බොහෝම සද්ධාවෙන් කියන්න කැමති, මේක අපේ හාමුදුරන් වහන්සේගේ මිල්ලීමක්, නම ප්‍රචාරය කරන්න එපා. අපි දැන්වීමක අපි වෙනදා ආරාධ්‍යේශකයන් වහන්සේ කියලා නම ලියනවා. නම ලියන්න එපා, නම ප්‍රචාරය කරන්න එපා. මම බොහොම පොඩි පණිවිඩයකින් මේ ආරම්භ කරේ මාස දෙකකට විතර කලින්. හැබැයි දැක්ක ගමන් උන්වහන්සේ මුලින් කිව්වා මේක මේ වැඩසටහනට ඊට වැඩි සුසු කෙනෙක් සම්බන්ධ කරගන්න කියලා. හැබැයි ඉතින් අද තේරුණා හැම දිනාටම උන්වහන්සේ මොන තරම් මේ මාතෘකාවට, මේ විශේෂයෙන් මේ වෛරය, ක්‍රෝධය පිළිබඳ බොහොම ඒ දහමේ තියෙන කාරණා මොන තරම් පළල්ව සරලව අපිට විස්තර කරාද කියන එක. ඒ වගේම මා කියන්න කැමති මේ වැඩසටහනට මාලාවටම, සුසංහිත වැඩසටහන මාලාවටම අපි ආරාධනා කරේ අපි පෞද්ගලිකව දන්න හඳුනන ගෞරවනීය ස්වාමින් වහන්සේලාට, ඒ වගේම මෙලින් වහන්සේලාට පෞද්ගලිකව. ඉතින් මේ අද අපි ආරාධනා කළ ස්වාමින් වහන්සේ අපේ ආරාධ්‍ය දේශකයන් වහන්සේ තමයි. මේ වැඩසටහන් මාලාවට අපි ආරාධනා කළ ස්වාමීන් වහන්සේලා අතර මා දීර්ඝ කාලයක්ම අඳුනගත්තේ ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ 80 විතර, 79 හෝ 80 විතර තමයි ගැටඹේ රාජෝපනාරාමේදී අපි මුණ ගැහුණේ. එදා සිට අද දක්වා විවිධ වැඩසටහන් වලදී අපි ඔබ වහන්සේගේ වැඩසටහන් වලට අපි පැමිණියා, එහුම්කන් දුන්නා. සමන් දීම පිළිබඳව මට මතකයි වහන්සේ වැඩසටහනක් කළා, ඒකත් අපි අහන් හිටියා. භාවනා වැඩසටහන් වලටත් එකතු වුණා. ඉතින් මිත්‍රත්වයේ ඒ අන්‍යෝන්‍ය ඇඳෙන ගැනීම මෙතරම් දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ඉන්න ලැබීම ගැන මට සතුටුයි. ඒ ආරාධනය ඔබ වහන්සේ බොහෝම නිහතමානීව පිළිඅරගෙන මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉරණාමිකව සම්බන්ධ වෙලා වැඩසටහන පොහොසත් කරන්නට ශ්‍රාවකීන්ට ඍජු දහම් මාර්ගය පැහැදිලි කරලා දෙන්නට ගත්ත උත්සාහයට ඔබ වහන්සේට අපි හැමදෙනා වෙනුවෙන්ම නමස්කාර කරනවා. ඔබ වහන්සේ කරගෙන යන මේ සේවය බොහෝම පළල්ව කරගෙන යන්නේ ඔබ වහන්සේ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණාට සාමාන්‍ය සමාජයේට අපේ වෛද්‍යතුමා කිව්වා වගේ දතක මහිම, ඇසක මහිම, ගසක මහිම කියලා දැන් ඊළඟට මේ සිතක මහිම පිළිබඳ සිතේ ප්‍රතිහාරී පැත්ත සිතේ වටිනාකම ගැන ඔබ වහන්සේ කියනවා. ඉතින් ඔබ වහන්සේ ඒ වගේම මේ ශාස්ත්‍රීය පරිශන කරනවා. ඒ සියල්ල අතර බොහොම නිහතමානීව අපේ මේ පුංචි වැඩසටහනට මේක බොහොම පුංචි වැඩසටහනක් නිල්ලම් බොහොම පුංචි දෙයක්. ඉතින් මේ පුංචි දැනට වැඩම කරවලා අපිව දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට නැවතත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ කරන ශාසනික ශාස්ත්‍රීය සේවය දිගටම කරගෙන යන්නට ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවායි අපි හැමදෙනාම අදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කල්‍යාණ මිත්‍රේනි, ඔබ හැමදෙනාම මාත් සමග එකඟ වෙනවා ඇති මේ වැඩසටහන වඩාත් විචිත්‍රවත් කරගෙන යන්නට අපේ මෙහෙවන කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමා වෛද්‍ය මෙත්සිරි හේරත් මහත්මයාගෙන් මොනතරම් දායකත්වයක් ලැබෙනවා ඇද්ද කියලා, එතුමා මොනතරම් ප්‍රසන්න විදිහටද, ප්‍රබෝධමත් විදිහටද, විවෘතව පළල්ව මේ වැඩසටහන මේ පමණ කාලයක් මෙහෙයුවේ අදත්තේ කොහොම අපූර්වට ඒ ප්‍රශ්න යොමු කළා, ප්‍රශ්න වලට උත්තර හාරලා ගත්තා, උදුරලා ගත්තා. ඉතින් එහෙම තමයි වැඩසටහනක් කෙරෙන්නට ඕනේ. ඒ ගැන අපි හැමදෙනාගේම පුණ්‍යානුමෝදනාවක්, කෘතඥතාවය ඔබතුමාටත් පිරිනමනවා. ඔබතුමාගේ වඩාත් නිරෝගිමත් වූ කායික මානසික නිරෝගී බව තියෙන, වඩාත් මෙබඳු සේවාවන් පළල්ව කරන්නට ඉඩ ලැබෙන වාසනාවන්ත ජීවිතයක් අපි හැමදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. කල්‍යාණ මිත්‍රයනි, සතුට පස්සේ දුවන්ට අවශ්‍ය නැහැ, දොරවල් ඇරලා තියන්න සතුටේ අපේ ගේ ඇතුළට. මොකද අපි දොරවල් ඇරලා තියෙනකොට දොරවල් වහලා අපි සතුටට යාඥා කරාට සතුට එන්නේ නැහැ. හරියට ආලෝකයේ වගේ අපි දොරවල් දනිල් වහලා අනේ ආලෝකයෙන්ද මේ අන්ධකාර ගෘහයට ආලෝකයෙන්ද කියලා කොච්චර කිව්වත් ආලෝකයට එන්න බෑ. ආලෝකයට එන්න පුළුවන් අපේ දොර කවුළුව ළඟට. ඒ ඉතුරු අඟල් භාගේ එන්න බෑ අපි දොර ඇරියේ නැත්තම්, ජනේලේ විවෘත කරේ නැත්තම්. ඉතින් භාවනාව තමයි මේ අන්ධකාර ගෘහයේ කවුළු ආලෝකයට විවෘත කරන තාක්ෂණයේ භාවනාව. විවෘත කරොත් අපේ අඳුරු හද ගැබ ඒකාලෝක වෙයි සදහම් ආලෝකයෙන්. එසේම වේවා කියන ප්‍රාර්ථනයෙන් අපි සමුගනිමු. හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා.